නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතම් භාවිතා ච භික්කවේ කායගතා සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි දැන් සතිපතා සෑම ඉරිදා දිනකම මේ විදිහට ධර්ම දේශනාවක් සඳහා ලෑස්ති වෙනවා. මේකෙදි අපි දැන් සති කීපයක් තිස්සේ ඉස්සරහින් තියාගෙන තියෙන්නේ කායගතා සති සූත්‍රය. කායගතා සති සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ නැත්නම් ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 පොතටයි. මජ්ක්‍ධිම නිකායේ පොත් 3ක් තියෙනවා. ඒ පොත් තුනෙන් උපරි පණ්ණාසකේ කියන ඒ 3 කොටසට තමයි කායගත සති සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මෙතෙන්දී නිදාණේ වශයෙන් ගත්තොත් මේකට හේතුව වශයෙන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වෙනවා මේ උපස්ථාන ශාලාවේදී. භික්ෂුන් වහන්සේලා යම් විවේකීව ඉන්න මොහොතක ඕනෝන් අතර යම් කිසි කතා සංවාපයක් ඇති වෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරපු මේ කායගත සතිය මහත්ඵලයි මහානි සංසයි කියන කාරණාව. ඉතින් එතකොට ඒ කාරණාව ඒ විදිහට කතා කරමින් ඉන්න අතරේ භාගතුන් වහන්සේ එම උපස්ථාන ශාලාවට වැඩම කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලා කතාව නතර කරලා නිශ්ශබ්ද වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා, මම මෙතෙන්ට එන්න පෙර ආතුව මොන වගේ සාකච්ඡාවක්ද පවත්වමින් හිටියේ, මොන වගේ මාතෘකාවක් යටතේද සාකච්ඡා කරමින් හිටියේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අර භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා, භාගතුන් වහන්සේ ඔබ වහන්සේ මෙතනට වැඩම කරන්න කලින් අපි මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කියලා මෙන්න මේ කාරණේ ගැන තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේට මාතෘකාවක් ලැබෙනවා ධර්මදේශනාවකට. බුදුරජාණන් වහන්සේ කෙතෙකින් වඩන ලද, මොන ආකාරයෙන් වඩන ලද කායගතා සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ? කතම් භාවිතාච භික්ඛවේ කායගතා සති කතම් බහුලී කතා මහප්ඵලා හෝති මහානිසංස. මහන්නේ කොයි ආකාරයෙන් වඩන ලද, කොයි විදිහට බහුලීකృత කරන ලද කායගතා සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ප්‍රශ්නයක් නගමින් භාගතුන් වහන්සේම පිළිතුරු දෙනවා. මෙතෙන්දී කායගත සතිය වඩන කර්මස්ථාන කීපයක්ම මේ සූත්‍රය අන්තර්ගත වෙනවා. පටන් ගන්නවා ආනාපාන සතියෙන්, ඊට පස්සේ ඉරියාපත භාවනාවෙන්, ඊළඟට සම්පජඤ්ඤය දිනු කිරීම නැත්නම් චතු සම්පජඤ්ඤය පැත්තෙන් සෑහෙන විස්තරයක් එනවා. ඊට පස්සේ කය අපි තනි ඒකකයක් කියලා බලන්නේ නැතුව කොටස් 32කින් සමන්විත කයක් ආකාරයෙන් බලන ඒ කුණප කොටස් 32 අන්තර්ගත කොටස ඊළඟට පැමිණෙනවා. ඊට පස්සේ ධාතු මනසිකාරය, ධාතුන් වශයෙන් මේ කය බලන ආකාරය පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ මේ කය මිය ගියාට පස්සේ යම්සි මිනිසෙක් මරණයට පත් වුණාට පස්සේ මේ කයට අත්වෙන ඉරණම, කය ක්‍රමානුකූලව ජරා ජීර්ණ වෙලා පොළවට පස් වෙලා යන ආකාරය කොටස් 9කින් නැත්නම් අවස්ථා 9කින් විස්තර කරමින් නවසීවතික භාවනාව විස්තර වෙනවා. ඊට පස්සේ දැන් මෙතෙක් මේ සඳහන් වෙච්ච කොටස් මෙතන 14ක් තියෙනවා ඇත්තටම. ආනාපාන සතිය, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤය, ඊළඟට කුණප කොටස් 32, ඊළඟ ධාතු මනසිකාරය, එතන 4ක් තියෙනවා. එතන 5ක් තියෙනවා. ඊළඟට නවසීවතික ඒ 9ත් එක්ක ඔක්කොම කර්මස්ථාන වශයෙන් ගත්තොත් 14ක් තියෙනවා. මේ 14ම ඒ ආකාරයෙන්ම ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේදී අන්තර්ගත වෙනවා. ඇත්තම සතිපට්ඨාන සූත්‍රයේ මීට වඩා යමක් තියෙනවා. මොකද මේ කායගත සති මට්ටමේම සතිපට්ඨාන භාවනා කොටසට තව අන්තර්ගත වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨානයේ වශයෙන් ගත්තොත් සිහිය පිහිටුවීම කියන කොටස වශයෙන් ගත්තොත් එතන ඒ අන්තර්ගත වෙන කර්මස්ථාන 14යි. මේ කායගත සති සූත්‍රයේ සිහිය පිහිටුවීම සම්බන්ධයෙන් එන මේ කර්මස්ථාන 14යි එක සමානයි. හැබැයි කායගත සති සූත්‍රයේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙතනට ධ්‍යාන 4ක් අන්තර්ගත කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා ධ්‍යාන වැඩි වීම ඒ කාලේ බුදුරජාන් වහන්සේ වැඩ සිටින්නත් කලින් ඒ Hindu බ්‍රාහ්මණීන් අතර නැත්නම් බ්‍රාහ්මණ ආගමික ඒ බ්‍රාහ්මණීන් අතර ප්‍රචලිතලා තිබිච්ච මේ ක්‍රියාවක්. දැන් බෝසතාණන් වහන්සේ කිං සච්ච ගවේෂීව එදා අභිනිෂ්ක්‍රමණය කරලා ක්‍රමානුකූලව මේ සත්‍ය සොයමින් යන ගමනේදී උන්වහන්සේට හම්බෙච්ච ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ ඒ බමුණන් ඇත්තටම මේ ධ්‍යාන වඩලා යම් පමණක දියුණු කරගත්ත පිරිසක්. ඉතින් ඒ නිසා මේ ධ්‍යාන අපිට කියන්න අමාරුයි මේ බුදුදහමට පමණක් ආවේනික දෙයක් කියලා. මේක හැබැයි හිත දියුණු කරගන්න, එහෙම නැත්නම් හිතේ විශේෂයෙන්ම සමාධිය දියුණු කරගන්න හොඳට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රමයක්. ඉතින් මේ ධ්‍යාන සම්බන්ධයෙන් මේ කායගත සති සූත්‍රයට අන්තර්ගත කිරීම එකකින් අපිට හිතා ගන්න පුළුවන් ධ්‍යාන වඩන කෙනෙක්ගේ ඒ ඇතුළතින් සතුට වෙන ගතිය, ඇතුළත සතුටක් භුක්ති විඳින ගතිය නිසාවෙන් ඒ හිත පිට යන්නේ නැතුව, හිත එහෙ මෙහෙ යන්නේ නැතුව, පිටතින් සතුට බලාපොරොත්තු වෙන්නේ නැතුව දැන් ඇතුළතම සතුටක් එයාට හම්බ වෙලා තියෙනවා. දැන් අපේ හිත දිහා සාමාන්‍යයෙන් අපි විමසලා බැලුවොත් අපේ හිත විවිධාකාර අරමුණු ඔස්සේ දුවන්න එක ප්‍රධාන හේතුවක් තමයි අපිට ඇතුළත සතුටක් නොමැති වීම. ඇතුළත තියෙන හරි ආයාස කර ගතියක්. ඇතුළත තියෙන්නේ බොහොම පීඩිත ගතියක්. අපි තාම ඇතුළත සතුටක් හඳුනගෙන නැහැ. අපේ කයත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද, මේ කයත් අරමුණු කරගෙන කයෙන් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියන කාරණේ අපි තේරුම් අරගෙන නැහැ. ඒ සඳහා අපි පුහුණුවක් වෙලා නැහැ. ඒ නිසා අපේ හිත දන්නේ නැහැ මේ කය ඇසුරින් ලබන්න පුළුවන් සුවය. එහෙම නැත්නම් මේ කය ඇසුරු කරගෙන කෙලසුන්ගෙන් තොරව විඳින්න පුළුවන් නිරාමිස ප්‍රීතියක් හඳුනගෙන නැති නිසා නිරන්තරයෙන්ම අපි බාහිරාවර්ති වෙලා එළියට අපේ අවධානය යොමු කරමින් අපි අරයා මෙයා ගැන හිතමින් අතන මෙතන ගැන හිතමින් නිරන්තරයෙන්ම බාහිර ලෝකයක් එක්ක අපේ හිත හසුරුවමින් තමයි කාලය ගත කරන්නේ. නමුත් යම් කෙනෙක් යම් මේ සමාධි මට්ටමක් දියුණු කළා, ඒ බඳු සමාධි මට්ටමක් නිතර ඇසුරු කරනවා නම් එතන යාට හම්බෙනවා මේ බොහොම සුවදායි ස්ථානයක්. දැන් සුවදායි ditta dhamma සුඛයක් වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් සුවයක් මේ ධ්‍යාන හරහා ලැබෙනවා. විශේෂයෙන්ම සමාධිය දියුණු වීම හරහා ලැබෙනවා. ඉතින් ඇතම් කෙනෙක් මේකට ලොල් වෙන්න පවා පුළුවන්. ඉතින් මේ ගැන විස්තර කරන්න කලින් යම් ඒ බඳු දේවල් ගැනත් වචනයක් මතක් කරගන්න එක වටිනවා. මොකද අපි බොහෝම මේ වර්තමාන ලෝකයේ වුණත් අතීතයේ වුණත් අනාගතයේදී වුණත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට අනිත් අයත් එක්ක කාලය ගත කරනකොට විවිධාකාර චිත්ත පීඩාවන් වලට ලක් වෙනවා. ඒ වගේමයි බාහිරින් එන විවිධාකාර උවදුරු නිසා අපි ලොකු පසුතැවිලි වලට ඒ වගේම අවිනිශ්චිත භාවයන්ට අපේ හිත ලක් වෙනවා. ඉතින් ඒ බඳු වකවානුවක අපිට යම් හෝ ආධ්‍යාත්මික සෝයාවක් භුක්ති විඳින්න පුළුවන් නම් බොහෝම මුළු ලෝකෙම අයින් වෙලා බොහෝම සුන්දර අත්දැකීමක් ප්‍රණීත අත්දැකීමක් ලබන්න පුළුවන් නම් ඒකත් ඉතින් අපේ ජීවිතවලට ලොකු දෙයක්. ඒ නිසා ඒ බඳු අත්දැකීමක් ලබන්න පුළුවන් වුණාට පස්සේ ඇතම් කෙනෙක් ඒක බලාපොරොත්තුෙන් තමයි ඊළඟට භාවනා කරන්නේ. ඉඳගන්නෙම හිත සමාධි කරගැනීමේ උවමනාවෙන්. එතකොට ඒ සමාධියට හිතපත් වෙනවා. පත් වුණාට පස්සේ සෑහෙන වෙලාවක් හැකිපමණ ඒ සමාධියේ භුක්ති විඳින්මින් කාලය ගත කරනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියනවා නිකාන්තියක් කියලා. මොකද මේ දැන් මේ ලැබිච්ච සමාධියට ඇලිලා. ඒක තමයි අපේ ඒකායන ප්‍රාර්ථනාය කරගෙන තියෙන්නේ. ඒකායන බලාපොරොත්තු වෙලා තියෙන්නේ මුළු ලෝකෙම අයින් වෙලා ඒ සමාධියට ඇතුළත් වෙලා සමාධිය තුළට ගිහිල්ලා ඒ සමාධියේ සුවය භුක්ති විඳින්න. ඉතින් මේක ඒ තරම් වර්ණනා කරන තත්වයක් නෙමෙයි. මොකද ඊට වඩා බොහොම ගැඹුරු දර්ශනයක් භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. නමුත් ඉතින් ඊට මෙහා යම්සි කෙනෙකුට తాවකාලික වශයෙන් ලබන්න පුළුවන් සුවයක් මේ ධ්‍යානවල එහෙම නැත්නම් මේ සමාධි තුල ඇත්තටම අන්තර්ගත වෙනවා. භාගතුන් වහන්සේම විශේෂයෙන් එක්තරා අන්දමකින් අනුතුරු ඇඟවීමක් කරනවා. ඔය මජ්ක්‍ධිම නිකායේම එන සල්ලේක සූත්‍රයේදී මහණෙනි යම්සි කෙනෙක් මෙබඳු ධ්‍යානවල පවා ඕන තරම් වෙලාවක් ගත කරලා කැමැති වෙලාවන් ගත කරලා ඒ අය හිතනවා නම් මේක ඇවිල්ලා සල්ලේඛයක්ය, මේක ඇවිල්ලා කෙලස් ලියා හරින නැත්තම් කෙලස් ෂේ කර හරින ප්‍රතිපදාවක්ය කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි කියලා කියනවා. මේ ධ්‍යාන කියලා කියන්නේ ditta dhamma සුඛයක් පමණයි, වර්තමාන වශයෙන් ලබන්න පුළුවන් తాවකාලික සෝයක් පමණයි, එබඳු ධ්‍යානවල අපි කාලය ගත කිරීම තුළින් කිසිසේත්ම කෙලෙස් ලියාහැරීමක්, කෙලෙස් දුරු කිරීමක්, කෙලෙක්ෂය කිරීමක් සිද්ධ වෙන්නේ නැති බව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. ඒ නිසා අපි ධ්‍යාන වඩන්න උනන්දුවත් තියෙන එකේ වැරැද්දක් නැහැ. හැබැයි ඒකේ තියෙන සීමාවන් අපි හොඳින් දැනගෙන තමයි කටයුතු කරන්න තියෙන්නේ. ඒ වගේමයි ඇතම් කෙනෙක් ධ්‍යාන වඩලා ධ්‍යාන ලාභී වෙලා ඇතම් වෙලාවට තමන්ව හුවා දක්වන ගතියක් අනිත් අයව පහත් කොට දක්වන ගතියකුත් තියෙනවා. මට අර ධ්‍යානයේ තියෙනවා, අර සමාපත්තිය තියෙනවා, අර මට්ටමේ මගේ දැන් හිත ඉන්නවා. අනිත් අය ඒ බඳු මට්ටමකට ළඟා වෙලාවත් නැහැ. අනිත් අය ඉන්නේ බොහෝම පහත් මට්ටමක කියලා. අර අත්තුක්කංශන පරවම්මන කියලා කියන ඒ තමන්ව හුවා දක්වගෙන අනුන්ව පහත් කරගෙන සලකන ගතියක් ඇතැම් විට ධ්‍යානලාභීන් අතර, එහෙම නැත්නම් මේ ධ්‍යාන වඩන කෙනෙක් අතර ඉන්න පුළුවන්. ඉතින් ඒ බඳු தත්ත්වය භාගතුන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරනවා ධ්‍යානලාභී අසත්පුරුෂයෙක් කියලා. මොකද මේ කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අපිට මේවා වඩලා මාන්නයක් ඇති කරගන්න, මමත්වයක් දිනු කරගන්න කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අනිත් අය අතර කැපී පෙනෙන්න නෙමෙයි. භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේවා ඇවිල්ලා తాවකාලික සම්දිස්ථාන පමණයි. එමෙ නැත්තම් අපි දුර ගමනක් යද්දි අපිට මුණ ගැහෙන අම්බලමක් වගේ දෙයක් පමණයි. ඉතින් ඒ අම්බලමේ අපිට පොඩි වෙලාවක් ගත කළා, යම් කිසි කායික සුවයක් භුක්ති විඳලා, යම් විවේකයක් ලබලා, අපේ තියෙන කායික මානසික වෙහෙස දුරු කරගෙන පොඩි විවේකයක් ලබන්න පුළුවන්, සුවයක් ලබන්න පුළුවන්. එපමණයි. ඉන් එහාට යන්න ලොකු ගමනක් තියෙනවා. ඒ වගේමයි මට දැන් අම්බලමක් හම්බුණා කියලා ඒකෙන් මාන්නයක් ඇති කරගන්නවා නම්, අනිත් අයට එහෙම අම්බලමක් නැහැ කියලා හිතා ගන්නවා නම් ඒකත් අපේ තියෙන වැරදි අදහසක්. මොකද ඒක අම්බලමක්. මේක ඇවිල්ලා తాවකාලික නිවහනක්. මට අයිති දෙයක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම ඔය සත්පුරුෂ සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ මේ ධ්‍යාන වඩන යෝගාවචරයන්ට විශේෂ අනුතරංගවීමක් කරනවා. මේ දේවල් වැඩුවට කමක් නැහැ. හැබැයි ඒ දේවල් ලැබුණා කියලා, භුක්ති විඳා කියලා තමන්ව උසස් කරලා අනිත් අයව පහත් කරලා සලකන්න එපා. එහෙම වුණොත් ධ්‍යානලාභී අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා කියලා. ඉතින් මේ කාරණා ටික මේ මාතෘකාවට එළඹෙන්න කලින් මතක් කරගෙන එහෙනම් අපි බලමු කොහොමද ටික ටික මේ කායගත සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මේ ඒ ධ්‍යානෙ විස්තර කරන්න කියලා. දැන් ධ්‍යාන වලට එනබෙන්න විවිධ ක්‍රම තියෙනවා. දැන් විශේෂයෙන් කර්මස්ථාන 40ක් සතර මේ සම 40 කර්මස්ථාන කියලා සාමාන්‍යයෙන් කර්මස්ථාන 40ක් ඔය සමත භාවනාවදී උගන්වනවා. ඉතින් ඒ සමත භාවනාවේ උගන්වන කර්මස්ථාන අතරින් ඇතැම් කර්මස්ථාන වලින් මේ රූපාවචර ධ්‍යාන හතරකට එනබෙන්න පුළුවන්. ඇතැම් කර්මස්ථාන වලින් රූපාවචර ධ්‍යාන තුනකට පමණක් යන්න පුළුවන්. ඇතැම් කර්මස්ථාන වලින් රූපාවචර ධ්‍යාන එකකට යන්න පුළුවන්. ඇතැම් කර්මස්ථාන වලින් රූපාවචර ධ්‍යාන පමණක් නෙමෙයි අරූපාවචර ධ්‍යාන වලටත් යන්න පුළුවන්. මේ ආකාරයෙන් ඒ කර්මස්ථාන වල යම් යම් සුවිශේෂී හැකියාවන් තියෙනවා. ඉතින් අපි වඩන කර්මස්ථානයේ අනුව එතකොට ඒකෙන් යන්න පුළුවන් සමාධියේ ගැඹුර, සමාධියේ මට්ටම් විවිධ වෙනවා. ඒ නිසා අපි කවුරු හරි හිතනවා නම් ඕනම කර්මස්ථානයකින් සියලුම ධ්‍යාන ලබන්න පුළුවන් කියලා, ඒක වැරදි මතයක්. විවිධ කර්මස්ථාන වලින් ඒ කර්මස්ථානෙට ආවේනිකව ලබන්න පුළුවන් ධ්‍යාන ප්‍රමාණය නැත්නම් ධ්‍යාන මට්ටම් විවිධ වෙනවා. දැන් ආනාපාන සතිය මේ සූත්‍රයේදී අන්තර්ගත වෙලා තියෙන නිසා අපි ආනාපාන සතියෙම උපයෝගී කරගෙන මේ ධ්‍යාන ගැන විස්තර කරන්න පටන් ගත්තොත්, දැන් ආනාපාන සතිය කියන කර්මස්ථානය ඇත්තටම පැති දෙකක් ඔස්සේ විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ආනාපාන සති කර්මස්ථානය ඊටාම ප්‍රබල කර්මස්ථානයක්. ඒ කර්මස්ථානය උපයෝගී කරගෙන කෙනෙකුට සමත මේ සමාධියක්, සමත ධ්‍යානයක් ලබන්නත් පුළුවන්. ඒ වගේමයි ඒ කර්මස්ථානයම උපයෝගී කරගෙන විපස්සනාවට ගැඹුරු වෙලා විපස්සනාවේ ගැඹුරකට යන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මෙනවා. ඒ ආනාපාන සති සූත්‍රය මේ කායගත සති සූත්‍රයට කලින් තියෙන සූත්‍රය. ඒ සූත්‍රයේදී භාගතුන් වහන්සේ ආනාපාන සතියම උපයෝගී කරගන්නවා කොහොමද විපස්සනාවට හැරෙන්නේ කියලා. 16 ආකාරයකින් ආනාපාන සතිය ක්‍රමානුකූලව පියවරෙන් පියවර වඩමින් කෙනෙක් කොහොමද කායානුපස්සනාව දියුණු කරගන්නේ, වේදනානුපස්සනාව දියුණු කරගන්නේ, චිත්තානු පසනාව දියුණු කරගන්නේ, දම්මානු පසනාව දියුණු කරගන්නේ කියලා. ඒ ආනාපාන සති සුත්‍රයේදී බොහෝම ප්‍රබල විවරණයක් ඇතරම අන්තර්ගත වෙනවා. මොකද ඒක තනිකරම විපස්සනාව ඔස්සේ යන සූත්‍රයක්. එතකොට ඒ සතර කර්ම සතිපට්ඨාන වැඩිමෙන් නොනැවති බහදුතුන්වහන්සේ කියලා දෙනවා. මේ සතර සතිපට්ඨානයන් වැඩිම හරහා ඊළඟට කොහොමද සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කරන්නේ? සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු කිරීම හරහා විඥා විමුක්ති කියන ඒ මනසේ අවබෝධයක්, ඒ වගේම ප්‍රඥාවක්, හිතේ නිදහස් භාවයක්, විමුක්තියක් සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එකත් ඒ ආනාපාන සති සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. ඒ අනුව ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ ආනාපාන සතිය කියන ප්‍රබල කර්මස්ථානයේ හරහා කෙනෙකුට අවශ්‍ය නම් ඍජුවම විපස්සනාව ඔස්සේ යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මුලදී ආරම්භක යෝගාවචරයෙකුට තේරෙන්නේ නැහැ මේ විපස්සනාව ඔස්සේද වැඩෙන්නේ, සමතය ඔස්සේද වැඩෙන්නේ කියලා. ඒ ගැන ලොකු මවිතයක්, ප්‍රශ්නයක්, ගැටලුවක්, එහෙම නැත්නම් සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. කොයි හෝ පැත්තකින් අපේ හිතේ ඒ වුමනා කරන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනවා නම් මුලදී ඒක ප්‍රමාණවත්, දිගට භවනාව කිරීමයි වැදගත් වෙන්නේ. පසුව ඒක මේ සකස් කළා අපිට හැඩගස්සලා වුමනා පැත්තට හරවලා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ආනාපාන සතිය ඔස්සේ විපස්සනා වඩන්නත් පුළුවන්, ඒ වගේමයි ආනාපාන සතිය ඔස්සේ ධ්‍යාන වඩන්නත් පුළුවන්. දැන් අද අපි ඇත්තටම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙමනම් මේ ආනාපාන සතිය ඔස්සේ ධ්‍යාන වඩන්නේ කොහොමද කියන මාතෘකාවයි. එතකොට ආනාපාන සතිය වඩන්න පටන් ගන්න යෝගාවචරයට බුදුරජාන් වහන්සේ මුලින්ම මේ කායගතසති සූත්‍රයේම විස්තර කරලා දෙනවා. කොහොමද කායගත මේ බහුලීකృత කරන්නේ කායගත සතිය මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ඒ ප්‍රශ්නේ නගලා උත්තර දෙද්දි මුලින්ම කියන්නේ ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. දැන් මේ එකතකින් සමාධියකට එළඹෙන්න සූදානම් වෙන යෝගාවචරේ සමාධියක් වඩන්න කැමති යෝගාවචරයෙක් ඊට සරිලන පරිසරයක් සකස් කරගන්න වෙනවා. මොකද විශේෂයෙන්ම සමත කර්මස්ථානයක් ඒ සුදුසු පරිසරය සහිතව තමයි වැඩෙන්නේ. නැතුව විපස්සනාවක් නම් ටිකක් ගැඹුරකට යනකොට විපස්සනාව බහුලීකృత කරද්දී කෙනෙකුට ඔය වටින් පිටින් එන විවිධ ශබ්ද ආදී ඒ බාහිර කරදර දරන්න පුළුවන් ගතියක්, ඒවා ඔස්සේ නොසැලෙන ගතියක් මනසේ ඇති වෙන්න පුළුවන්. නමුත් සමත කර්මස්ථාන එහෙම නෙමෙයි. සමත යෝගාවචරයේ විශේෂයෙන්ම බොහෝම නිශ්ශබ්ද පරිසරයක්, සාමකාමී පරිසරයක්, ශාන්ත පරිසරයක් සහිතව ඒ සමත කර්මස්ථානයේ වඩන්න පටන් ගන්න එක ඉතාම වැදගත්. මොකද ඒ සාධක ටික, මේ බාහිර සාධක ටික තමන්ට වාසිදායක විදිහට, එහෙම නැත්නම් මේ භාවනාවට සරිලන විදිහට පැවතීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ උපදෙස් දෙනවා අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා කියලා. ඒ කියන්නේ එක්කෝ වනාන්තර පරිසරයකට පැමිණෙන්න, එක්කෝ ශූන්‍යාගාරයකට කවුරුත් නැති තැනකට පැමිණෙන්න, එහෙම නැත්නම් රුක්මුලකට පැමිණෙන්න. මේ අවස්ථා තුනම එකතකින් බැලුවාම ස්වභාව ධර්මයක සම්බන්ධයි, අනිත් පැත්තෙන් බැලුවාම සාමාන්‍ය ජනී ජනතාව ගැවසෙන්නේ නැති ටිකක් හුදෙකලා පරිසරයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ හිතේ දියුණු වෙන සමාධිය පොඩ්ඩට කැඩෙනවා, බිඳෙනවා. ඒ නිසා අනිත් අයගෙන් වෙන වෙන බාහිර සාධක වලින්, බාධක වලින් එන ඒ පීඩාවන්, බාධාවන් අවම වෙච්ච පරිසරයක මේ කටයුත්ත කරන්න පටන් ගන්නවා නම් ඒකේ ලොකු වාසියක් තියෙනවා. මොකද එතකොට මේ ප්‍රමාණිකූලව ඉස්සරහට භාවනාව දියුණු කරගෙන යන්න පුළුවන්. බාහිරින් එන බාධාවන් ඉතාම අඩුයි. ඒ වගේමයි තමනුත් හොඳට අපිටම ත්‍රිවිධ වත්නේ වන්දනා කළා, තෙරුවන් වන්දනා කළා, තෙරුවන් විශේෂෙහි ජීවිතේ පූජා කළා, කල්යාණ මිත්‍රයන් සිහි කළා, කල්යාණ මිත්‍රයන් විශේෂෙහි ජීවිතේ පූජා කළා. මේ විදිහට අපි බොහොම නිහතමානී මනසක් ඇති කරගෙන, ප්‍රසන්න මනසක් ඇති කරගෙන, බොහොම සැහැල්ලු සතුටුදායි මනසක් ඇති කරගෙන භාවනාවට වාඩි වෙන එක ඉතාම වැදගත්. මොකද මේ සමත කර්මස්ථානවල විශේෂයෙන් ඔය බාහිර සාධක ටික සෑහෙන බලපානවා. මොකද ඒ තරම්ම ප්‍රඥාවෙන් වැඩිච්ච මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. සමතයකින්, එහෙම නැත්නම් తాවකාලිකව කෙලසුන් යටපත් කිරීමකින්, සමාධිය ඉස්සරහට ගැනීමෙන් හිතේ ඇති වෙන తాවකාලික සුවයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඒ නිසා ඒ සුවය ලබා ගන්න අපේ අර මනසේ ඒකාග්‍රතාවය, මනසේ තියෙන ඒ බාහිර පරිසරය මත කැළඹෙන්න පුළුවන් ගතිය අඩු කළා, මනස පුළුවන් තරම් තැම්පත් කළා, බොහොම සුවදායී පරිසරයක් අවට සකස් කර ගැනීමත් වැදගත්, තමන් තුළ සකස් කර ගැනීමත් වැදගත්. උදාහරණයක් වශයෙන් අපිට පැවරිච්ච විවිධාකාර කටයුතු රැසක් තියෙනවා නම්, වගකීම් රැසක් තියෙනවා නම්, ශක්ති පමණින් ඒවා පොඩ්ඩක් අවසන් කළා, හැකේ ඒවා ටිකක් කාලෙ පැත්තකට තියලා ඒවෙන් හිත නිදහස් කර ගැනීම වැදගත්. නැත්තම් වාඩි වුණාට පස්සේ ඒ කරන්න තියෙන වැඩේ ගැන තමයි ඔළුවට එන්නේ, මතක් වෙන්නේ. ඉතින් ඒක බාධාවක්. නමුත් ඒ කරන්න තියෙන තමන්ගේ වගකීම් පොඩ්ඩක් පැත්තකින් තියලා එක්කෝ ඒවා සමාප්ත කරලා අවසන් කරලා මේ කටයුත්තට එළඹෙන්න පුළුවන් නම් එතන ලොකු මානසික සහනයක් තියෙනවා. මොකද හිත ඒව ගැන කල්පනා කරන්න යන්නේ නැහැ. ඒවෙන් හිත ටිකක් ඈත් කරගෙන, නිදහස් කරගෙන අපිට මේ කටයුත්තේ නියැලෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ කයත් හොඳට පිරිසිදු කරගෙන, මූණකට හෝදගෙන ඒ අවශ්‍ය කරන කායික සුවය සහිතව අපි මේ කටයුත්තට ලෑස්ති වෙන්න ඕනේ. ඒ වගේමයි ඉන්න පරිසරය ගැන තවත් වචනයක් කියනවා නම් අපි මේක හුඟක් අඳුරු පරිසරයක් නොවිය යුතුයි. ඒ වගේමයි ඍජුවම ඉර එළිය තමන්ගේ මූණට වැටෙන පරිසරයකුත් නොවිය යුතුයි. සෙවණක් සහිත ඒත් හැබැයි ආලෝකමත් පරිසරයක් විය යුතුයි. ඒ බඳු පරිසරයක අපිට මේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා, සබහ දහමත් එක්ක සම්බන්ධ වෙලා මේ බඳු දෙයක් කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. කෙසේ නමුත් ගෙයක, කාමරයක, ස්තෝප්පුවක වුණත් මේ කටයුත්ත කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වාඩි වෙච්ච, නැත්තම් මේ විදිහට පරිසරය තෝරාගත්ත යෝගාවචරයට ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්නේ නිසීදති පල්ලංකං ආභුජිත්වා. හොඳට මේ පළක් බඳලා වාඩි වෙනවා. ඒ පළඟ, එහෙම නැත්තම් තමන්ගේ ඒ ආසනය ගැන හොඳට මනසින් ආභෝග කරනවා. එහෙම නැත්තම් මනසින් හොඳට ස්පර්ශ කරලා බලනවා. හොඳට තමන්ගේ කය තැම්පත් වෙලා තියෙනවද? සමබරව තියෙනවද? සමමිතිකව තියෙනවද කියලාද මදක් මේ වාඩිලා ඉන්න ඉරියව්ව දිහා විමසීමක් කරනවා. එතකොට අන්න තමන්ට තේරෙනවා නම් කොහේ හරි තැනක ඇල වෙලා තියෙනවා, හිර වෙලා තියෙනවා, තද වෙලා තියෙනවා. එහෙම නැත්තම් ඇඳුම් තැන් තැන් වල ඇඟට තද වෙලා හිර වෙලා තියෙනවා කියලා. අන්නේ තැන් ටිකක් සකස් කරගන්න අවශ්‍යයි. ඒ හොඳට සකස් කරලා ලිහිල් වෙච්ච ස්වභාවයෙන්, ඉහිල් වෙච්ච ස්වභාවයෙන්, සැහැල්ලු ස්වභාවයෙන් අපේ කය සකස් කරගන්න අවශ්‍යයි. එතකොට ඔන්න අපිට සුවදායි ඉඳගෙන ඉන්න ඉරියව්වක් ලැබෙනවා. ඉඳුම් හිටුම් පහසුකම් ලැබෙනවා. ඒ ඉඳුම් හිටුම් පහසුකම් අපිට ලැබුණා නම් අන්න කායික සුවයක් තියෙනවා. කායික මානසික සුවයක් දැනෙන්න පටන් ගන්නවා. මොකද මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සුවදායි. අතන මෙතන රිදුම් කැක්කුම් ඉතාම අඩුයි. ඒ වගේමයි බාහිර පරිසරයෙන් එන බාධා වලුත් ඉතාම අඩුයි. ඇඳුම් පැළඳුම් වලින් එන බාධාවන්, හිරවීම්, තදවීම් මේවත් අවම වෙලා තියෙනවා. ඒ නිසා මේ වාඩි වෙච්ච ඉරියව්වේ යම් සැහැල්ලුවක් සුවයක් තියෙනවා. හිතන්න අපි බොහොම දුර ගමනක් ගිහිල්ලා වෙහෙසිලා ආවට පස්සේ අපි ගෙදර ඇවිල්ලා වාඩි වෙන්නේ, පුටුවක වාඩි වෙන්නේ ඒ සුවය බලාපොරොත්තුවෙන්, ඒ වෙහෙස දුරු කරගැනීමේ බලාපොරොත්තුවෙන්. අන්න ඒක තමයි මෙතනත් වෙන්නේ. අපි හොඳට මේ ඉරියව්වක සකස් කරලා වාඩි වුණාම ඒ කායික සුවය සැහැල්ලුව අපිට දැනෙන්න ඕනේ. ඒ කායික සුවය සැහැල්ලුව නැත්තම් සැපදායී බව ඉතාම වැදගත් වෙනවා මේ භාවනාවට. හිතන්න අපි මේ විදිහට වාඩි වුණාට පස්සේ දැන් කායික සුවයක් තියෙනවා. කය එහෙ මෙහෙ රිදෙන්නේ මේ තැවෙන්නේ එහෙම නැහැ. තැම්පත් වෙලා තියෙනවා, හොඳට සමබර වෙලා තියෙනවා. දැන් හරියට නිකන් වෙහෙරක් වගේ, නැත්තම් හුඹහක් වගේ, පිරමීඩයක් වගේ හොඳට සමමිතිකව තැම්පත් වෙච්ච, පට්ටල වෙච්ච ගතියක් දැන් ඔන්න කයේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. දැන් හොඳට කය ඍජුව තබා ගන්න කියලා කියනවා. බෙල්ල හුඟක් නමාගෙන අත එහෙ අත් අතපය එහෙ මෙහෙ කරගෙන නෙමෙයි, හොඳට කය ඍජු කළා තබාගෙන තමයි මේ භවනා පටන් ගන්න කියලා කියන්නේ. මොකද ආනාපාන සතියේදී ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මනවින් නිදැල්ලේ සිදුවීම සඳහා අපේ කය හොඳට ඍජුව පැවතීම හුඟක් වැදගත්. මොකද එහෙම ඍජුව නැත්තම් නිකන් වකුටු වෙලා නම් තියෙන්නේ ඒ හොඳට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිදැල්ලේ සිද්ධ වෙන්නේ නැහැ. සමහරවිට ශබ්දයක් පවා නැගෙන්න පුළුවන් අපේ ඒ ඉරියව්ව සකස් වෙලා නැත්තම්. හැබැයි අපි හොඳට වාඩි වෙලා කය ඍජුව තියාගෙන එහෙම පටන් ගන්නවා නම් අපි හුස්ම ගන්නකොට කිසිම සද්දයක් නැගෙන්න විදිහක් නැහැ. ඒ වගේමයි අපි හොඳට මූණකට පවිත්‍ර කරගෙන නම් මේ වැඩේ පටන් ගත්තේ අපි තුල යම්කිසි කායික සෝයක් තියෙනවා, ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. මේ දේවල් මේ බාහිර සාධක මේ ආධුනික යෝගාවචරයෙකුට සදින් බලපානවා. ඉතින් ඒ සාධක ටික අපි හොඳින් සකස් කරගෙන අපිට වාසිදායක විදිහට සකස් කරගෙන මේ වැඩේ පටන් ගන්නවා නම් අපිට පුළුවන් දිගට භවනාව කරගෙන යන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. දැන් ඔන්න නාසිකාග්‍රේ ඉදිරියේ නැත්නම් මේ උඩුතල ආසන්නයේ තමන්ගේ අවධානය පවත්වන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් වෙන වෙන තැන්වල නෙමෙයි අපේ අවධානය පවත්වන්නේ මේ නාසිකාග්‍රේ ඉදිරියේ. මෙතෙන්දී අවශ්‍ය නැහැ හරියටම මේ නාසිකාග්‍රේ එක තැනක් හරියට නිකන් ඉදි කඩු තුඩක අල්පෙනිති තුඩක තැනක් අරමුණු කරන්න නෙමෙයි මේ කියන්නේ. ඒ නාසිකාග්‍රේ ආසන්නයේ යම් ප්‍රදේශයක හිත පැවැත්වීමයි බලාපොරොත්තුව. ගාක් ලොකු ප්‍රදේශයක නෙමෙයි මේ නාසිකාග්‍රේ ආසන්නයේ අපි හිතමු රුපියලේ කාසියක වගේ යම් කිසි ප්‍රදේශයක තමයි අවධානය පවත්වමින් වාසය කරන්න තියෙන්නේ. දැන් ඔන්න එතකොට ඔක්කොම සාධක ටික සූදානම් අපි දැන් ලෑස්ති වෙලා ඉන්නවා. ඔන්න එතකොට ආස්වාසයක් සිද්ධ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා සතෝ වාස සති. දැන් මේ සිදු වෙන ආස්වාසය ආස්වාසයක් වශයෙන් දැනගන්න. දැන් මේ අවස්ථාවේදී මේ මොහොතේදී සිද්ධ වෙන්නේ ආස්වාසයක්. එච්චරයි. ඊළඟට සතෝව පස්ස සති. ඊළඟට ඔන්න ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. ඒකත් මේ අවස්ථාවේදී මේ මොහොතේදී ප්‍රස්වාසයක් සිද්ධ වෙන ආකාරය දැනගන්න. එච්චරයි. දැන් එතකොට අපි අර ඔක්කොම ටික ලෑස්ති කළා, බාහිර සාධක සූදානම් කළා, ලොකු වැඩ කොටසක් කළා තමයි මෙතෙන්ට ආවේ. හැබැයි ආවට පස්සේ කරන්න තියෙන්නේ අතිශය සරල වැඩක්. මෙන්න මේ සරල බව අපිට තේරෙන්නේ නැත්තම් අපි මේ දේවල් සංකීර්ණ කරගන්නවා නම් අපිට භාවනාව සම්පූර්ණයෙන්ම පැටලෙනවා. අපි සම්පූර්ණයෙන්ම සතිය කියන මාතෘකාවෙන් නැත්තම් සතිමත් බව, සමාධිමත් බව කියන මාතෘකාවෙන් පිටපැනලා අපි වෙන සංකීර්ණ මාතෘකාව ඔස්සේ, සංකීර්ණතාව ඔස්සේ, මනසේ සංඥා බහුලී කෘත වීමක් ඔස්සේ, නැත්තම් සංඥා බහුල වීමක් ඔස්සේ, මනසේ කතාව ඇතුළත කතාව වැඩි වීමක් ඔස්සේ තමයි අපි යන්නේ. මේක සම්පූර්ණ වැරදි. මෙතෙන්ද වෙන්න තියෙන්නේ මනස සම්පූර්ණයෙන්ම තැම්පත් වීමක්, සැහැල්ලු වීමක්, සරල වීමක්. ඒ නිසා අපි අරතරන් සූදානම් වුණත් කරන්න තියෙන්නේ අපි වැඩේ පටන් ගත්තට පස්සේ කරන්න තියෙන්නේ අතිශය සරල වැඩක්. හැබැයි මේ සරල බවින් හැඟෙන්නේ නැහැ මේක පහසු වැඩක් කියලා. කරන්න තියෙන්නේ අතිශය සරල වැඩක්. හැබැයි මේක ඒ තරම් පහසු වැඩක් නෙමෙයි. මොකද අපේ හිතට මේ සාමාන්‍ය සරල උදාසීන අරමුණක ඉඳලා කිසි පුරුද්දක් නැහැ. ඒ නිසා අපේ හිත එහෙ දුවනවා, මෙහෙ දුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා, සිහින මවනවා, වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා, අරය ගැන කල්පනා කරනවා, මෙයා ගැන කල්පනා කරනවා, අරය ගැන හිතැවුල් ඇති කරගන්නවා, මෙයා ගැන හිතේ අමනාපකම් ඇති කරගන්නවා, කේන්තියක් ඇති කරගන්නවා. මේ වගේ নানা ප්‍රකාර විදිහට අපේ හිත දඟලනවා. මොකද මේ සරල පහසු උදාසීන අරමුණක හිත පවත්වන්න අමාරුයි තාම. ඒ නිසා මේකට අපිට උපක්‍රම යොදන්න සිද්ධ වෙනවා කොහොමද මේ හිත මෙල්ල කරන්න කියලා. ඒ සඳහා උපක්‍රම වශයෙන් අපිට ඕනනම් පුළුවන් ගණන් කරන්න පටන් ගන්න. ආස්වාසයක් ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට 1 1 කියලා ගණන් කරනවා. ඊළඟ ආස්වාසයේ ප්‍රස්වාසයේ සිද්ධ වෙනකොට 2 2 කියලා ගණන් කරනවා. ඊළඟ ආස්වාසයේ ප්‍රස්වාසයේ සිද්ධ වෙනකොට 3 3 කියලා පටන් ගන්නවා. ඉතින් මේ විදිහට ඕනනම් 10 විතර වෙනකන් අපිට යන්න පුළුවන්. ඊට පස්සේ එහාට යන්න අවශ්‍ය නැහැ. ආයිත් 1 1 කියලා ආයිත් මුලට එනවා. අපි තුමු අතරමඟදී හිත කොහේ හරි පිට දිව්වා. විනාඩි දෙකකට පස්සේ තමයි ඕන මතක් වුනේ. එතකොට ඉතින් ආයෙත් මුලටම එනවා. එකේ ඉඳන්ම ආයෙ පටන් ගන්නවා. මේ විදිහට යම්සි කෙනෙක් මේ ගණන් කිරීමේ ක්‍රමය ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාසයක් දැනගන්නකොට ආස්වාසයක් වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසයක් දැනගන්නකොට ඒ දැනගත්ත මොහොතේදී ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ මෙනෙහි කිරීමේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අර ගණන් කිරීමේ උපක්‍රම ඉතින් විවිධ විදිහට තියෙනවා. ඕනනම් 1 2 3 4 ඔය විදිහට දිගට යන්න පුළුවන්. එහෙම නැත්නම් 1 1 2 2 ඔය ආකාරයෙන් දිගට යන්න පුළුවන්. ඉතින් විවිධ විදිහට ඒවා වෙනස් කරගත්තට වැරද්දක් නැහැ. වැදගත් වෙන්නේ ඒ උපක්‍රමය හරහා හිතේ මෙල්ලවීමක්, හිත ටිකක් තැම්පත් වීමක්, හිත කීකරු වීමක් සිද්ධ වෙනවාද කියන කාරණය. එතකොට මේ උපක්‍රමය ඇවිල්ලා తాවකාලික අතකොළු පමණයි. මේ වැඩේ කරගන්න අපි මේ తాවකාලිකව අතට ගත්ත අතකොළුවක් පමණයි ඔය ඔක්කොම උපක්‍රම. පස්සේ සියල්ල පැත්තකින් තියන්න පුළුවන්. මේවා අපිට දිගට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය කරන ප්‍රයෝජනේ ගත්තට පස්සේ ඒ ආයුධය පැත්තකින් තියන්නයි තියෙන්නේ. ඒ වගේ මෙතෙන්දෙත් දැන් මේ ආනාපාන සතිය සාර්ථක කර ගැනීම සඳහා අපි මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්, ගණන් කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සාර්ථක වුණාට පස්සේ මෙනෙහි කිරීම නතර කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මෙනෙහි කරන්නේවත් ගණන් කරන්නේවත් මොකක්වත් නැහැ. ආශ්වාසයක් සිද්ධ වෙනකොට ආශ්වාසයක් බව දන්නවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රශ්වාසයක් බව දන්නවා. එපමණයි. ඊළඟ ආශ්වාසය ගැනවත්, ඊළඟට ලැබෙන්න තියෙන ප්‍රශ්වාසය ගැනවත්, පසුවෙච්ච ආශ්වාසය ගැනවත්, පසුවෙච්ච ප්‍රශ්වාසය ගැනවත් මේ මොකක්වත් හිතන්නේ නැහැ. මේ මොහොතේදී, මේ වර්තමාන මොහොතේදී අත්දකින ආශ්වාසය. මේ වර්තමාන මොහොතේදී අත්දකින ප්‍රශ්වාසය. ඔය මට්ටමට අපිට එන්න පුළුවන් නම් ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. මනසේ ලොකු ඒකාග්‍රතාවයක් ගොඩනගෙනවා. ඒ වගේම මනස සැහැල්ලු වෙනවා. අර ලෝකයක් කරදර අපි ඔක්කොම පැත්තකට දාලා දැන් මේ බොහොම සරල උදාසීන අරමුණක හිත පොඩ පොඩ එකඟ වෙන්න පටන් ගන්නවා, තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම දිගට කරගෙන යනකොට මොන තමන්ට තේරෙනවා දැන් කලින්ට වඩා හුස්ම රැලි ගණනාවක හිත ඒකාග්‍ර වෙන්න පුළුවන් කියලා පටන් තේරෙන ගන්නවා. පටන් ගත්ත කාලේ ඉඳන් ඔයක තිබුණේ ඔන්න හුස්ම රැලි 10ක විතරයි. ඊට පස්සේ ඔන්න හිත කොහෙදෝ ගියා. හැබැයි දැන් එහෙම නෙමෙයි, හුස්ම රැලි 15ක 20ක විතර එක දිගට දැන් හිත තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ තින් ආයෙත් හිත පිට යනවා. හැබැයි හිත පිට ගියත් වැඩි වෙලාවක් අතරමං වෙලා තියෙන්නේ නැහැ. තමන්ට තේරෙනවා තමන් මේ උවමනා කරන අරමුණේ නෙමෙයි ඉන්නේ කියලා. ඒ නිසා නැවතත් හිත ඒ උවමනා කරන අරමුණට නැත්නම් ආනාපාන සතියට ආස්වාස ප්‍රස්වාසයට අරගන්න පුළුවන්. ඉතින් මෙහෙම කෙනෙක් මේ කටයුත්ත දිගට කරගෙන යනවා නම් ටික ටික යාට දැනේවි දැන් කලින්ට වඩා හුස්ම රැලි ගණනාවක සිහිය පවත්වන්න පුළුවන්. දැන් ඔන්න හුස්ම රැලි 50ක ළඟ ළඟ තියෙන හුස්ම රැලි 50ක එක දිගට සිහිය පවත්වීමේ හැකියාව තියෙනවා. හිත පිට යනවා හුඟාක්ම අඩුයි. ඔන්න එක ළඟ තියෙන හුස්ම රැලි 70ක 80ක සිහිය පවත්වන්න පුළුවන්. එක ළඟ තියෙන හුස්ම රැලි 100ක 150ක 200ක සිහිය පවත්වන්න පුළුවන්. දැන් මෙතන අපට තේරෙනවා ක්‍රමානුකූලව අපි තුල යම්කිසි හැකියාවන් කුසලතාවයන් දියුණු වෙලා තියෙනවා. කලින් වගේ නෙමෙයි, කලින් නම් හිත කිසිසේත්ම අපි කියන දේ ඇහුවේ නැහැ. හරියට නිකන් අර පිස්සු හැදිංච වඳුරෙක් වගේ, රෙලවෙක් වගේ එහෙ මෙහෙ පැන පැන තමයි තිබුණේ. නමුත් දැන් එහෙම නෙමෙයි, හිත අපි කියන දේ අහනවා. අපි කිව්වහම නාසිකාග්‍රයේ අවධානයෙන් ඉන්න කියලා දැන් එයා එතෙන්ට වෙලා ඉන්නවා. ඒ වගේමයි ආස්වාසය ප්‍රස්වාසය බලන්න කියලා කිව්වහම ඒ ආස්වාසය ප්‍රස්වාසය බලන ගතියක් දැන් තියෙනවා. ඒ කියන්නේ හිතේ සෑහෙන ඒකාග්‍රතාවයක් දැන් ගොඩ නැගිලා තියෙනවා. ඒ කියන්නේ අපි සතුට වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේ නොලැබිච්ච දේවල්, නොලැබිච්ච ධ්‍යාන ගැන, මාර්ගඵල ගැන පසුතැවිලි, එහෙම නැත්නම් මනසින් පීඩාවක් විඳිනවා නෙමෙයි. මේ වෙලාවේදී බොහෝම සැනසිලිදායකයි. මේ වෙලාවේදී බොහෝම සුවදායකයි. මේ වෙලාවේදී අපේ අවධානය ලක් වෙලා තියෙන්නේ ආස්වාසයක් පමණයි. මේ වෙලාවේදී තාම සැනසිලිදායකයි, බොහෝම සතුටුදායකයි, තෘප්තිමත් බවක් තියෙනවා. අපේ පූර්ණ අවධානය ලක් වෙලා තියෙන්නේ ප්‍රශ්වාසයකට පමණයි. මේ ආකාරයෙන් අපිට පුළුවන් නම් මේ අපේ මනසේ තියෙන අර ඉල්ලන ගතිය, තව තව දේවල් ඉල්ලන ගතිය පැත්තකට දාලා මේ මොහොතේ දැනෙන මේ ආස්වාසයකට 100%ක් සම්බන්ධ වෙන්න. ඒ ආස්වාසයත් එක්ක යාළු වෙන්න, හොඳට ඒකාබද්ධ වෙන්න. එහෙනම් අපි ක්‍රමයේ ඉගෙනගෙන තියෙනවා. එහෙම නැතුව අපි තාමත් අරව ඉල්ලනවා, මේව ඉල්ලනවා, අරක හම්බුන්නේ නැහැ, මේක හම්බුන්නේ නැහැ, මගේ හිත එකඟුනේ නැහැ, මගේ හිත ධානාගත වුනේ නැහැ කියලා අපි මැසිවිලි නගනවා නම් අපේ හිතේ තියෙන අතෘප්තිකර බවක් නම් ඉතින් ගමන යන්න හරි අමාරුයි. විශේෂයෙන්ම මේ ගමනේදී අපි ගාව ඒ තෘප්තිමත් බව ඇති කර ගැනීම ඉතාම වැදගත්. මොකද ඒ තෘප්තිමත් බව තුලින් තමයි අපේ තුල සතුට ඇති කරගන්නේ. අපි නොලැබිච්ච දේවල් ගැන නිතරම අඬනවා නම්, වැළපෙනවා නම්, පසුතැවිලි වෙනවා නම් මේ හිතේ මේ වික්ෂිප්ත භාවයකට පැමිණෙනවා නම් ඉතින් හිත ඒකාග්‍ර කරගන්න අමාරුයි, සමාධිමත් කරගන්න අමාරුයි. නමුත් අපි මේ දැන් තියෙන තත්ත්වය ගැන සෑහීමකටපත් වෙනවා නම් එතනින් අදහස් වෙන්නේ නැහැ උත්සාහ කරන්නේ නැහැ කියලා. නමුත් මේ වඩන මොහොතේ තෘප්තිමත් බවක් අවශ්‍යයි. ඒ තුලින් සතුට වෙන ගතියක් අවශ්‍යයි. මේ දැනෙන හුස්ම රැල්ලේ ඒකාග්‍රතාවයක්, සමාධිමත් භාවයක්, තෘප්තිමත් භාවයක් අපේ හිතේ ඇති කරගන්න අවශ්‍යයි. හිතන්න අපිට තෘප්තිමත් බවක් ඇති කරගන්න පුළුවන්. දැන් කලින් අවස්ථාවේදී අපිට වුණ ගිය සතියේ භාවනා කරද්දී මගේ හිත මට තේරුණා හුස්ම රැලි 20ක විතර තමයි සිටියේ. ඊට පස්සේ ඒ කොහෙදෝ යනවා. තොරතෝංචියක් නැතුව කතාව පටන් ගන්නවා. හැබැයි දැන් එහෙම නෙමෙයි. ඔන්න හුස්ම රැලි 50ක විතර එක දිගට ඉන්න ගතියක් තියෙනවා. ඉතින් ඒතකොට Tamanට සතුටු වෙන්න පුළුවන්. දැන් කලින්ට වඩා මගේ හිත කීකරුයි. කලින්ට වඩා මගේ හිත මං කියන දේ අහනවා. මට ඕන තැන තියාගෙන ඉන්න පුළුවන් කියලා Tamanට පුංචි සතුටක්. Taman කරපු මේ අභ්‍යාසය හරහා, Taman යෙදුන මේ භාවනාව හරහා හිතේ ඒ උවමනා කරන ශක්තියින්, උවමනා කරන හැකියාවන්, කුසලතාවයන් යම් පමණකට හෝ දියුණු වෙලා තේනවා කියලා සතුට වෙන්න පුළුවන්. මේ සතුට ඉතාම වැදගත්. ඒකයි මම මේ නැවත නැවතත් පුන පුනා කියන්නේ. මේ සතුට නැතුව මේ ඉදිරි ගමනක් නැහැ. මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය හරිම සුවදායී ගමනක් කියලා කියන්න පුළුවන්. ඒකයි බුදුරජාන් වහන්සේට නමක් දෙනවා සුගත කියලා. සුගත කියලා කියන්නේම ඒ පැමිණෙන විවිධාකාර බාධාවන් ජය ගනිමින් සිනාමින්සු මුහුණින්, නැත්නම් බොහොම සතුට සහගත සිතින්, ප්‍රසන්න මනසකින් ඒ උමනා කරන බෝධි සම්භාරයන් පුරපු නිසා තමයි භාගවතුන් වහන්සේට සුගත කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තමයි යෝගාවචරයෙකුත් මේ පැමිණෙන බාධාවන් වලින් හිතේ අමනාපකම් ඇති කරගන්න නැතුව, පසුතැවිලි ඇති කරගන්න නැතුව, ඒවත් තමන්ගේ චිත්ත ශක්තිය දිනු කරගන්න, හැකියාව දිනු කරගන්න, හිතේ පන්නරයක් ඇති කරගන්න භාවිතා කරමින් මේ මොහොත ගැන සතුට වෙමින්, මේ මොහොතේ ලබන අත්දැකීමට පූර්ණ අවදිමත් බවක් ඇති කරගන්නමින්, ඒ තුළින් සතුටක් ඇති කරගන්නමින් යනවා නම් ඔන්න අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ දැන් කෙනෙක් මේ විදිහට ඉස්සරහට යනකොට දැන් ඔන්න එයාට තේරෙනවා කලින් වගේ නෙමෙයි හිත කියන දේ අහනවා, ළඟ ළඟ තියෙන හුස්ම රැලි 100ක් 200ක් ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් මේ ආනාපාන සතිය සමත මුහුණුවරකින් වඩාගෙන යනකොට මේ හුස්ම රැල්ලේ වෙනස්කම් එච්චරම බලන්න අපි වෙහෙසෙන්නේ නැහැ. හුස්ම රැල්ල අපි කියන්නේ නිකන් පහුරු ගාලා බලනවා වගේ, හුස්ම රැල්ල දිහා බොහොම විමසිලිමත් වෙලා බලන්න, ඒකේ තියෙන සියුම් සියුම් ලක්ෂණ තේරුම් ගන්න ලොකු උත්සාහයක් දරන්නේ නැහැ. එතකොට ටිකක් හිත විපස්සනාවට බර වෙනවා. හැබැයි ඒ වෙනුවට බලාපොරොත්තුව මේ තියෙන හුස්ම රැල්ල මත සිකන් සිහිය මතු පිටින් තබාගෙන සිටීම පමණයි. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අභිලාෂය වෙන්නේ, ඌමනාව වෙන්නේ හිත සමාධිමත් කර ගැනීම, සමාධිය ඉස්සරහට ගැනීම. ඒකයි සමත කර්මස්ථානයක තියෙන විශේෂත්වය. සමතේදී බලාපොරොත්තුවක් නැහැ ප්‍රඥාව එකපාරට ඉස්සරහට ගන්න. බලාපොරොත්තු වෙන්නේ සමාධිය ඉස්සරහට ගන්න, සමාධි ලක්ෂණ ඉස්සරහට ගන්න. ඒ නිසා අර හුස්ම රැල්ලට නැවත නැවත හිත නංවමින්, එතනම හිත පවත්තුමින් කටයුතු කරනවා. හුස්ම රැල්ලේ තියෙන සියුම් සියුම් ලක්ෂණ විග්‍රහ කරමින් විමසමින් ඒ ගැන යම් සියුම් ආකාරයෙන් දකිමින් වාසය කරන්න එහෙම දරන උත්සාහයක් නැහැ. හැකි පමණ වැඩි හුස්ම රැලි සංඛ්‍යාවක් මේ නාසිකාග්‍රයේම හිත පැවැත්වීම තමයි උත්සාහය වෙන්නේ. දැන් යාට තේරෙනවා හුස්ම රැලි 100ක 200ක 300ක 400ක වුණා දිගට හුස්ම රැලි එන මතුවෙන හුස්ම රැල්ලේ එතන මේ හිත ඒකාග්‍ර කරමින් ඉන්න පුළුවන් ගතියක්, හිත නිකන් නතර වෙලා තියෙන ගතියක් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළ එයාට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී වෙන තව අපූර්ව සිද්ධියක් තමයි මේ ආනාපාන සතිය සමාධි ලක්ෂණයෙන් දියුණු වෙනකොට මෙතන ආනාපාන සති නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. හුඟක් යෝගාවචරින්ට මේක වෙනවා සමත පැත්තෙන් හිත දියුණු කරනකොට ආනාපාන සති නිමිත්තක් වශයෙන්, උදාහරණයක් වශයෙන් හරියට නිකන් පුළුන් රොදක් වගේ, එහෙම නැත්නම් වලාකුලක් වගේ, එහෙම නැත්නම් පුංචි ආලෝකයක් වගේ දෙයක් පහළ වෙන්න පුළුවන්. අපි නාසිකාග්‍රය අසල අවධානයේ පවත්වමින් ඉන්නකොට වෙන ටිකක් ඊට ආසන්නයේ තැනක අමුතු ආලෝකයක්, ආලෝක සහගත ස්වභාවයක්, නිකන් හඳ පෑවෝ වගේ ස්වභාවයක්, එහෙම නැත්නම් වලාකුලක් ආව වගේ ස්වභාවයක්, පුළුන් රොදක් වගේ දෙයක් දැන් ඔන්න එන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් අපි ඕක දිහා බලන්න ගියොත් ඒක නැති වෙලා යනවා. ඒක දුර වෙලා යනවා. හැබැයි අපි ඒ වෙනුවට තවදුරටත් ආනාපාන සතියෙම වඩනවා. එහෙම වඩමින් ඉන්නකොට අර අපි හිතමු පුළුන් රොදක් වගේ ඒ පහළ වෙච්ච ස්වභාවය, ඒ නිමිත්ත ටික ටික ටිකක් තහවුරු වෙන්න පටන් ගන්නවා. එයා යන්නේ නැහැ දැන්. එයා ටිකක් අල්ල හිටිනවා. ඒ වගේමයි ඉස්සෙල්ලා නම් ආනාපාන සතිය අපි තුම විනාඩි 45ක් විතර වැඩුවට පස්සේ තමයි අරක මතුවුනේ. හැබැයි දැන් කාලයක් යනකොට විනාඩි 30ක් අපි වඩනකොට අන්න ඒක මතුවෙනවා. තවත් කාලයක් යනකොට විනාඩි 15කදී ඒක මතුවෙනවා. ඊළඟට මතුවුනාට පස්සෙත් ඒක අල්ල හිටිනවා. දිගට තියෙනවා දැන්. ඒක මේ බොඳ වෙලා යන්නේ නැහැ, නොපෙනී යන්නේ නැහැ. ඒක දැන් අල්ල හිටින ගතියක් තියෙනවා. ඉතින් මේ විදිහට කෙනෙක් බහුලීකృత කරනවා නම් අන්න යාට තේරෙනවා දැන් ක්‍රමසහවිදි අහුවෙලා හිතේ ඒකාග්‍රතාවය වැඩිගෙන එනකොට අන්න අර නිමිත්ත පහළ වෙනවා. තමන් ඒ නිමිත්ත දිහා බලන්නේ නැතුව ආනාපානය දිහාම බලාගෙන වැඩේ කරගෙන යනවා. එතකොට අර නිමිත්ත හොඳට තහවුරු වෙලා, ස්ථාවර වෙලා ටික ටික තව ප්‍රභාස්වර වෙලා එන්න පටන් ගන්නවා. ආලෝක ස්වභාවයක් වශයෙන් නම් සමහර විට විවිධ ආලෝක විවිධ වර්ණවල ආලෝකයක් මුලින් පහළ වෙන්න පුළුවන්. අපි හිතමු ඔන්න නිල් පාටට, දම් පාටට, රතු පාටට ඒක චරිතයන් අනුව වෙනස් වෙනවා. විවිධ වර්ණවලින් මේක මුලින් පහළ වෙන්න පුළුවන්. හැබැයි භාවනාව දිගට කරගෙන යනකොට මේ විවිධ වර්ණ වෙනුවට මේක හුඟක් වෙලාවට සුදු පාටට තමයි හැරෙන්නේ. සුදු පාට ආලෝකයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් දැන් යෝගාවචර දිගට මේ කටයුත්තේ යෙදෙනවා. අර ආලෝක ස්වභාවය මතුවෙලා ඔන්න දැන් හුස්ම රැල්ලත් එක්ක නිකන් සමපාත වෙලා මිශ්‍ර වෙලා වගේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන් හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයට අවධානය යොමු කරමින් ආනාපාන සතිය යෙදෙනවා. ඒ ආසන්නයටම අර ආලෝකයක් පැමිණෙනවා. අර නිමිත්තක් පැමිණෙනවා. දැන් හරියට නිකන් ඒ ආලෝකයෙන් හුස්ම රැල්ල පටන් ගන්නවා වගේ. ඊට පස්සේ අපි ආලෝකය තුලට හුස්ම රැල්ල අවසන් කරනවා. නැත්නම් ප්‍රශ්වාසය පැමිණෙනවා වගේ. ආශ්වාසයේ හුස්ම මේ අර ආලෝකයෙන් පැමිණෙනවා. ප්‍රශ්වාසය ආලෝකය තුලට යනවා. ඔන්න වගේ මේ දෙක අතර හොඳ සම්බන්ධ වීමක්, සමපාත වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම විශේෂයෙන් අලුතෙන් ඒක දිහා බලන්න කියලා දෙයක් නැහැ. යෝගාවචරයට ඒක බැලෙනවා. මොකද හුස්ම රැල්ලයි ඒ ආලෝක ස්වභාවයයි නැත්නම් මේ ආනාපාන සති නිමිත්තයි දැන් සමපාත වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් බොහොම નિરાයාසයෙන් මේ ආලෝකය දිහා බලන්න පුළුවන්. දැන් මේ தත්ත්වයට ඇවිල්ලා තියෙනවා නම් යෝගාවචරයට පුළුවන් දැන් ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලන්නේ නැතිව ඍජුවම අර ආලෝකයේ දිහා බලන්න. ඒ ආනාපාන සති නිමිත්ත දිහා බලන්න. ඉතින් මේකට අපි කියනවා පටිභාග නිමිත්ත කියලා. මොකද දැන් තියෙන්නේ අර සමාධියෙන් හටගත්ත ආනාපාන සති සමාධියෙන් හටගත්ත පටිභාග නිමිත්තක්. නැත්නම් ආනාපාන සති නිමිත්තක්. මේ නිමිත්ත දිහා දැන් බලාගෙන ඉන්නවා. බොහෝම සුවසේ සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ධ්‍යාන ගැන විස්තර කරද්දී ඒ එබඳු මට්ටමකට එන්න නම් හිතේ සකස් වූ තවත් කොටස් කීපයක් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලා බුදුරජාණන් වහන්සේ පොඩි උවමනා කීපයක් එහෙම නැත්නම් මේකෙදී සකස් වූ අංග කීපයක් මතක් කරලා දෙනවා. විවිච්ඡේව කාමේහි මේ කාමයන් ගැන තියෙන කාමච්ඡන්දේ දැන් තාවකාලිකව යටපත් වෙලා තියෙනවා. විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. ඒ වගේම අනිකුත් නීවරණ. ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡාව කියන මේ අනිකුත් නීවරණ ඒවත් සියල්ල යටපත් වෙලා තියෙනවා. එතකොට මේ නීවරණ පහම යටපත් වෙච්ච මට්ටමකදී තමයි අර වගේ හොඳට අර ආනාපාන සති නිමිත්ත පහළ වෙලා ප්‍රභාෂර වෙලා අපේ අර හුස්ම රැල්ලත් එක්ක හොඳට සමපාත වෙලා එන්න පටන් ගන්න. දැන් ඉබඳු පරිසරයක දැන් යෝගාවචරයට කරන්න තියෙන්නේ ඒ ආලෝක ස්වභාවයේ දිහා බැලීම පමණයි. දැන් ආස්වාස ප්‍රස්වාසයේ අතහැරියා. කය හොඳට තැම්පත් කරගත්තා. හිත එහෙ මෙහෙ දුවන්නේ නැහැ. කිසිම සැකයක් නැහැ. මේක ආවේ කියලා හිත උද්දාමයටපත් වෙලා ආවේගශීලී වෙලා නොවිවසලිමත් වෙලා එහෙම එකක් ඇත්තෙත් නැහැ. හරිම ශාන්තව බොහොම ඉවසිල්ලේ තැම්පත්ව අර නිමිත්ත දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ තැම්පත් බව, ශාන්ත ගතිය, සැහැල්ලු ගතිය ඉතාම වැදගත් ඊළඟ මට්ටමට යන්න. මොකද අපේ හිතේ නොවියසලි ගතියක් තියෙනවා නම් දැන් නිකන් මේක ආවා ඊළඟට මොකක් වෙයිද දන්නෙත් නැහැ. තාම ආරකට ගියේ නැහැ. තාම සමාධිමත් උනේ නැහැ කියලා අර හිතේ යම් කිසි සැකයක් නොවියසලිපත් ගතියක් ඇති වුණොත් ඒකම බාධාවක් වෙනවා. මොකද දැන් හරියට නිකන් අතුරු යනවා වගේ වැඩක් දැන් තියෙන්නේ. ඉන්දිකටර නූලක් දානවා වගේ වැඩක් දැන් තියෙන්නේ. බොහොම හරිම සූක්ෂමයි. හිත බොහෝම සැහැල්ලු වෙලා තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා, ඒකාග්‍ර වෙලා තියෙනවා, සමාධි නිමිත්ත හොඳට සමපාත වෙලා තියෙනවා. ඒ වෙලාවේදී අනිත් සියල්ල අතහැරලා ඒ සමාධි නිමිත්ත දිහා සුවසේ බලාගෙන ඉන්නවා, සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා, අතහැරිච්ච මනසකින් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දේවල් ඉල්ලන්න යන්නේ අර කෝණේ මේ කෝණේ අර සමාධි යෝනේ මේ ධ්‍යාන යෝනේ අර මාර්ගඵල යෝනේ කියලා ඒ කිසිම දෙයක් ඉල්ලන්න යන්නේ නැහැ. මේ තියෙන දේ හොඳටම ඇති, මේ ලැබිලා තියෙන සමාධිමත් බව හොඳටම ඇති, හරිම සුවදායි, බොහොම සුවදායි, හරිම සැපවත් කියන ඉබඳු ආකල්පයකින් මේක දිහා සුවසේ සැහැල්ලුවෙන් බලාගෙන සිටීම පමණයි කළ යුත්තේ. ඉතින් අපිට මෙන්න මේ සමබරතාවය හදාගන්න පුළුවන් නම් ඔන්න හිත මේ සමාධිය නිමිත්ත තුළට ඇතුල් වෙන්න පුළුවන්. සමාධිය නැත්තම් ඒ ආනාපාන සති නිමිත්ත තුළට, එහෙම නැත්තම් පටිභාග නිමිත්ත තුළට හිත බැස ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරියට නිකන් වතුරක බැසගත්තා වගේ. හරියට නිකන් වලාකුලක් ඇතුළට නිකන් අර ප්ලේන් එකක් ගුවන් යානයක් ඇතුළු වුණා වගේ. එහෙම නැත්තම් මුළු රෙද්දකින් අපේ මුළු ශරීරෙම වසා ගත්තා වගේ. ඔය වගේ විවිධ අත්දැකීම් තමන්ට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අර තිබුණා ආලෝක ස්වභාවයක්, ඒ ආලෝක ස්වභාවය ඇතුළට අපිව නිකන් උරා ගත්තා. අපිව නිකන් ඒක ඇතුළට ගියා. අපි ඒකේ බැස ගත්තා. එහෙම නැත්නම් ඒ ආලෝකය අපිව වැළඳ ගත්තා. ඔන්න ඔය වගේ ස්වභාවයක් පත් වෙන්න පුළුවන්. ඉතින් ඔය දේත් උනා නම් ඊට පස්සේ දැන් හිත සමාධිමත් වුණා. එහෙම නැත්නම් අර්පණාවකට හිතපත් වුණා. හිත හොඳට ඒකාග්‍ර වුණා. අර ආලෝකයයි තමනුයි එකක් බවට පත් වුණා. නැත්නම් ඒකාත්මී වුණා කියලා කියන්න පුළුවන්. දැන් මුළු ලෝකයම අතහැරුණා. මේ ආලෝකයයි හිතයි දෙකම එකක් බවට පත් වුණා. ඉතින් මෙතනට අපි කියනවා හිත අර්පණා සමාධියකට පත් වුණා කියලා. දැන් හිත එහෙ මෙහෙ කොහෙවත් යන්නේ නැහැ. මේ ආලෝකය තුල හිර වෙලා වගේ තියෙනවා. ආලෝකය තුල හොඳට ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් මේකෙදි බුදුරජාන් වහන්සේ කරුණු කීපයක් පෙන්ලා දෙනවා. එකක් තමයි මේ ආලෝකයට නැවත නැවත හිත නැංවීම. නැත්තම් මේ ආනාපාන සති නිමිත්තට නැවත නැවත හිත නැංවීමට තමයි කියන්නේ විතක්කය කියලා. දැන් මේ තියෙන්නේ බොහොම සරල අරමුණක්, සැහැල්ලු අරමුණක්, නිශ්චල අරමුණක්, හුදු ආලෝක ස්වභාවයක්. මේ ආලෝක ස්වභාවයට නැවත නැවත හිත නංවනවා. නැවත නැවත හිත නංවනවා. හිත නිකන් එළියට පයින්න වගේ හදනවා, ආයෙත් ඒ ආලෝකයට මෙනවා. හිත නිකන් එළියට පයින්න වගේ හදනවා, ආයෙත් හිත ඒකට මෙනවා. මේක මුලදී අපි නිකන් උවමනාවෙන් වගේ කළාට පස්සේ අපිට උවමනාවෙන් කරන්න දෙයක් නැහැ. හිත විසින්ම ඒ කටයුත්ත කරනවා. පොඩි නිකන් එළියට යන්න වගේ දඟලනවා, ආයෙත් ඒකට එනවා. ආයෙත් එළියට යන්න වගේ දඟලනවා, ආයෙත් ඒකට මෙනවා. මෙන්න මේ නැවත නැවත ඒ ආනාපාන සති නිමිත්තට හිත නැංවීමට අපි කියනවා විතර්කය කියලා. ඊළඟට ඒ ආලෝක ස්වභාවයට හිත නැංවුවට පස්සේ ඒ තුලම හිත සැරිසරනවා. එහෙ මෙහෙ යන්නේ නැහැ, වෙන වෙන අරමුණු වල යන්නේ නැහැ. හරියට ඒ නිමිත්ත හිතින් පිරිමදිනවා වගේ. ඒ ආලෝක ස්වභාවය තුල හිත හැසිරෙනවා. ඒකෙම කාලය ගත කරනවා. ඒකම හිතින් පිරිමදිමින් ඒ තුලම සැරිසරමින් ආලෝකයේ තුලම හිත මේ කාලය ගත කරනවා. ඔකට අපි කියනවා විචාරය කියලා. ඒ කියන්නේ හිත නිශ්චල නැහැ, 100%ක් නිශ්චල නැහැ. ඒ යම් කිසි ඊතාම සියුම් ආලෝක ස්වභාවයක් තියෙනවා. ඒ සීමිත පරිසරයේ හිත එයම ඇසුරු කරමින්, එයම නිකන් අතගාමින්, එයාගෙම වටේ යමින්, වෙන කොහෙවත් නොගිහින් ඒ තුලම කාලය ගත කරනවා. ඔකට අපි විචාරය කියලා කියනවා. ඊට පස්සේ මේ తත්වය ඇත්තරම දැන් ලොකු සුවදායි ස්වභාවයක්. මොකද අර ලෝකයක් කරදර දැන් හිතින් අතහැරිලා, ගෙවල් දොරවල් වල කරදර සියල්ල අතහැරිලා, යාන වාහන වල කරදර, රටේ තොටේ කරදර, ඔය කොරෝනා ප්‍රශ්න, මේ සියල්ල දැන් අතහැරලා තියෙනවා. සියල්ල අතහැරලා මේ ඊටාම සූක්ෂම සුවදායි ආලෝක ස්වභාවයත් තුල හිත තමා විසින්ම හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් මේ තුල මේ තියෙන සුවය ප්‍රමෝදයක් බවට පත් වෙනවා. හරි සැහැල්ලුවක්, සුවයක්, සතුටක් බවට පත් වෙනවා. මේක තව තව වර්ධනය වෙලා ප්‍රීතියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට නිකන් ඇඟ කිලිපොලා යනවා වගේ ගතියක්, නැත්නම් හිරිගඳු පිපෙනවා වගේ ගතියක්, නැත්නම් හරියට නිකන් මුළු කයම සම්බාහනය කරලා කරනවා වගේ ගතියක්, එහෙම නැත්නම් හරි නිකන් රැල්ලක් ඇවිල්ලා තමන්ව සම්බාහනය කරලා ආයෙත් යනවා, ආයෙත් ඔන්න රැල්ලක් ඇවිල්ලා තමන්ව සම්බාහනය කරලා ආයෙත් යනවා, ඔන්න ඔය වගේ ගතියක්. නැත්නම් හරියට නිකන් විදුලියක් කෙටුවා වගේ ගතියක්, ඔය වගේ විවිධ ආකාරයෙන් මේ ප්‍රීතිය පහළ වෙන්න පුළුවන්. ඉතින් මේ බඳු කායික ප්‍රීතියක් Tamanට දැනෙන්න පුළුවන්. මේවා ඔක්කොම මේ සමාධියේ ලක්ෂණ. මේ අපි මේ කතා කරගෙන යන ප්‍රථම ධානයේ ලක්ෂණ තමයි දැන් මේ විස්තර කරන්නේ. දැන් එතකොට අපි කතා කළා හරි හොඳට නැවත නැවත ඒ අරමුණට, ඒ පටිභාග නිමිත්තට හිත නංවනවා, ඒකට විතර්කය කියලා කියනවා. ඒ තුලම හිත හැසිරෙනවා, ඒකට විචාරය කියලා කියනවා. ඒ වගේමයි දැන් අර නීවරණ යටපත් වෙලා ඒ වෙනුවට බොහෝම සුවදායී ගතියක්, ප්‍රීතියක්, හිත පිනා යන ගතියක් පහළ වෙලා තියෙනවා. ඒකට ප්‍රීතිය කියලා කියනවා. ඊළඟට මේ කය හිත පිනා යාම පමණක් නෙමෙයි, කායික සැහැල්ලුවක් තියෙනවා. කායික ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. හරීම සුවයක් දැනෙනවා, සැපදායී ගතියක් දැනෙනවා. ඒකට සුඛය කියලා කියනවා. ඒකට සුඛය කියලා කියනවා. එතකොට දැන් අපි මේ කතා කළා කාරණා කීපයක්. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ. ඊට පස්සේ දැන් මේ අරමුණෙන් පිට වෙනත් කිසිම අරමුණක් හිතට එන්නේ නැහැ. හිත වෙනව අරමුණකට හිත පනින්නේ නැහැ. අතීතයට අනාගතයට යන්නේ නැහැ. මේ අරමුණේම හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. සමාධිමත් වෙලා තියෙනවා. මේකට කියනවා ඒකාග්‍රතාව කියලා. ඒකාග්‍රතාව කියලා. එතකොට මෙන්න මේ ප්‍රථම ධ්‍යානයේ ලක්ෂණ පහක් නැත්තම් ධ්‍යාන අංග පහක් සාමාන්‍යයෙන් විස්තර වෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා මෙන්න මේ ධ්‍යාන අංග පහෙන් මෙන්න මේ ප්‍රථම ධ්‍යානය හඳුන්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව විස්තර කරනවා. දැන් මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. දැන් ඔන්න ප්‍රථම ධානයේට සමවැදිලා යා වාසය කරනවා. සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අபிසන්දේති පරිසන්දේති පරිපූරේති පරිපරති. දැන් මේ හටගත්ත ඒ විවේක සුවයෙන්, ප්‍රීති සහගත සුවයෙන් මුළු කයම එයා තෙමනවා, මුළු කයම පිරිමදිනවා, මුළු කයම වෙලාගෙන තියෙනවා ඒ හටගත්ත විවේක ප්‍රීති සුවයෙන්. මේකට හරි ලස්සන උපමාවක් දෙනවා බුදුරජාන් වහන්සේ. මොකද්ද දෙන උපමාව? ඒ කාලේ, මේ බුද්ධ කාලෙදී මේ සබන් කියලා જાතියක් තිබිලා නැහැ. ඒ කාලේ තිබිලා තියෙන්නේ මේ හරිය නිකන් සුණු කියලා කියනවා, නාන සුණු. ඒ කියන්නේ නිකන් හරිය නිකන් පවුඩර් එකක් වගේ අපිට හිතා ගන්න පුළුවන්. ඒ නාන සුණු නිකන් දූවිල්ලක් වගේ එහෙබඳු දෙයක්. ඒක මේ අරගෙන ඒකට වතුර ඉහිනව. වතුර ඉස්සර පස්සේ ඒක නිකන් ගුලියම් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා කොහොමත් සිමෙන්ති ටෙහයකට වතුර ටිකක් දැම්මහම ඒක එකට හා වෙනවා, එකට බැඳෙනවා. ඒ වගේමයි මෙතන අර ඇඟේ ගා ගන්න කලින් ඒ නාන සුණු අරගෙන ඒකට වතුර ටිකක් ඉහලා හොඳට මේක දැන් ඔය අපි දන්නවා අපේ අම්මලා මේ රොටි එහෙම හදනකොට ඒ මුලින් ගත්ත පිටි ටිකට වතුර දදා, උණු වතුර දදා තමයි ඒක හොඳට කලවම් කරලා තනි පිටි ගුලියක් බවට පත් කරගන්නවා. එතකොට ඒ පිටි ගුලියේ එකම අංශුවක්වත් නැහැ ඒ තෙතමනේ නොගෑවිච්ච. අන්න ඒ වගේ මෙතනත් මේ නාන සුණු අරගෙන, ඒ කුඩු අරගෙන ඒකට වතුර මිශ්‍ර කර කර ඒකෙන් ගුලියක් හදාගන්නවා. ඒ ගුලියක් හදාගත්තට පස්සේ තමයි අද කාලේ තියෙන සබන් කෑල්ලක් වගේ කයේ අතුල්ලන්න පුළුවන්. කයේ හැමතැනම උමනා තැන්වල අතුල්ලමින් දැන් කයේ සබන් ගා ගන්න, නැත්තම් ඒ නාන සුණු තවර ගන්න පුළුවන් අර වගේ ගුලියක් හදාගත්තාම. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න අර වගේ වතුර ඉස්සහට පස්සේ, වතුර ටික ටික මිශ්‍ර කරාට පස්සේ අර නාන සුණු වල, ඒ කුඩු වල එකම කුඩු අංශුවක්වත් නැහැ තෙතමනය නොගෑවිච්ච. එකම කුඩු අංශුවක්වත් නැහැ අර වතුර නොගෑවිච්ච. දැන් වතුර ගෑවුන හින්දා තමයි ඒ සියල්ලම එකට රොදක් වශයෙන්, නැත්නම් එක ගුලියක් වශයෙන් හා වුනේ, එක ගුලියක් වශයෙන් තැම්පත් වුනේ, එකක් බවට පත් වුනේ. අන්නේ වගේ කියලා කියනවා මේ මුළු කයේම කිසිම තැනක් නැහැලු අර විවේකජ ප්‍රීති සුඛයෙන්, නැත්නම් අර විවේකයෙන් මේ කාමයන් අතහැරිලා, ව්‍යාපාදය අතහැරිලා, තීන මිද්ද අතහැරිලා, පසුතැවිලි අතහැරිලා, හිතේ නොසන්සුන්කම් අතහැරිලා, විචිකිච්ඡා සැක සහගත ගති සියල්ල අතහැරිලා ඒ පහළ වෙච්ච ඒ සුවය, ඒ සාමකාමී ගතිය, ඒ සැපවත් ගතිය, ඒ ප්‍රීතිය, ඒ සැපය, ඒ සැපයෙන් මුළු කයේම වෙලාගත්ත නැති එකම තැනක්වත් නැහැ කියලා කියනවා. දැන් මුළු කයම බොහෝම සැපවත් වෙලා මුළු කය තුලම පහළ වෙච්ච ප්‍රීතියක්. මුළු කයෙම විඳින ප්‍රීතියක් කියලා කියන්න පුළුවන්. ඒතර මෙන්න මේ తত্ত্বය බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ප්‍රථම ධානයේ වශයෙන්. ඉතින් එතකොට අපිට තේරෙනවා බොහෝම සුවදායි తত্ত্বයක් මේ විස්තර කරන්නේ. එහෙම මේ යම්සි කෙනෙක් මේ බඳු ධානයක් වඩනවා නම් මේ විදිහට ප්‍රථම ධානයේකට නැවත නැවතපත් වෙනවා නම් ඒ ධානය තුල එළඹ වාසය කරන්න පුළුවන් නම් අපි තුමු විනාඩි 10ක් 20ක් 30ක් 40ක් පැයක් මේ විදිහට යාට දැන් ටික කාලයක් පැයක ආසන්න කාලයක් පැය දෙකකට ආසන්න කාලයක් ඔය විදිහට ඉන්න පුළුවන් නම් ඉතින් යාට දැන් තේරෙනවා දැන් මේ එළියට යන්න අවශ්‍ය නැහැ සැප හොයාගෙන එළියට යන්න අවශ්‍ය නැහැ ප්‍රීතිය හොයාගෙන අරයා ගාවට මෙයා ගාවට යන්න අවශ්‍ය නැහැ ප්‍රීතිය හොයාගෙන තමන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිතේ මේ අවශ්‍ය කරන කුසලතාවයන් හැකියාවන් දිනු කර ගැනීම පමණයි මේ උමනා කරන හේතු සාධක ටික සකස් වුණා නම් උතුරා යන ප්‍රීතියක් තමන් තුලින්ම පහළ වෙනවා උතුරා යන තෘප්තිමත් බවක් निराமிස ප්‍රීතියක් තමන් තුලින්ම හසු කර ගන්න නැත්නම් තමන් තුලින්ම මතු කර ගන්න අවස්ථාව තියෙනවා ඉතින් අන්න හිත පිට යන ගතිය අඩු වෙනවා ඒක ඉතින් සාමාන්‍ය දැනීමක් හිතට පිටට යන්න උමනාවක් නැහැ එළියේ යන්න උමනාවක් නැහැ ඒ වෙනුවට තනිකර ෂේම භූමියක් තමන් තුලින්ම මතු වෙලා තමන්ටම හම්බ වෙලා ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා අර එවං අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ යේ ගේහසිතා සරකම් සරසංකප්පාතේ පහියන්ති අර ගෙවල් දොරවල් ගැනම හිතමින් යාන වාහන ගැනම හිතමින් රටතොට ගැනම හිතමින් ඡන්ද විමසීන් ගැනම හිතමින් දේශපාලනය ගැනම හිතමින් කොරෝනා ගැනම හිතමින් මේ নানা ප්‍රකාර දේවල් ගැන හිතමින් බොහෝම වික්ෂිප්ත මනසකින් වාසය කළා වෙනුවට දැන් ඒ සියල්ල අතහැරිලා මේ කයම ඇසුරු කරන හිතක් Tamanට උරුම වෙනවා. ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති තේසං පහනා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති sannisīdati ekodi hoti samādiyati. ඇතුළතම හිත සමාධිමත් වෙනවා. සුවසේ ඇතුළතම ඉන්න පටන් ගන්නවා. ඇතුළතම හිත වාසය කරන්න පටන් ගන්නවා. හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා කය තුලම. ඔන්න මේ ධ්‍යානයේ ආනිසංසයක් වශයෙන් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මෙන්න මේ කායගත සති සූත්‍රයේදී දැන් එතකොට ආනාපාන සතිය හරහා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන සමාධියක් දියුණු කරගෙන ඒ සමාධිය තව තව දියුණු කළා. පටිභාග නිමිත්තක් ඇති කරගෙන ඒ පටිභාග නිමිත්ත තුළට හොඳට හිත නංවලා එතුලින් පහළ කරගත්ත මේ ධ්‍යාන අංග පහක් සහිත ප්‍රථම ධ්‍යානය කෙනෙකුට භුක්ති විඳින්න අවස්ථාව සැලසෙනවා. එමනම් පින්වත්නි අද අපි සාකච්ඡා කළේ මේ කායගත සති සූත්‍රයේ එන ප්‍රථම ධ්‍යානය ගැනයි. ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අපි මේ ධ්‍යාන සම්බන්ධයෙන් කතා කරන මේ කොටසේ. එහෙමනම් අදත් අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි තුලත් යම්කිසි සමාධිමත් බවක් ඒකාග්‍රතාවයක් දිනු කරගන්න අපි උත්සාහන්ත වෙමු. මේවා නොලැබුණා කියලා පසුතැවිල්ලක් ඇති කරගන්නත් එපා. මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය ධ්‍යාන සමාපatti වලින් එහෙම නැත්නම් මේ සමාධියෙන් පමණක් සෑහීමකටපත් වෙන මට්ටමක් නෙමෙයි. එහෙම නැත්නම් මේවා අත්‍යවශ්‍යයි කියන දෙයක් නෙමෙයි. තව තව විවිධාකාර මාර්ග භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා තිනවා. ඉතින් ඒ නිසා මේවා අත්දැකපු පින්වතුන් සතුටු වෙන්න පුළුවන්. අත්දැකපු නැති පින්වතුන් මේවා ලබා ගැනීම සඳහා උනන්දුවක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා අපිටම හිත විපස්සනාවකට නැඹුරු වෙලා විපස්සනා සමාධියක් චිත්ත ඒකාග්‍රතාවයක් හිතේ සමාහිත භාවයක් අත්දකින්න පින්වතුන් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්ම මාර්ගයේ විවිධ දෘෂ්ටි කෝණ නැත්තම් විවිධ පැති අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් කළේ සමත සමාධියක් සම්බන්ධයෙන්යි. ඉතින් මේ කාරණා අපි තේරුම් අරගෙන අපි තුලත් මේ හැකියාවන් දිනු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද ධර්මදේශනාව තුලින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පින්තුන්ට අද මේ දේශනා කරපු මාතෘකාවෙන් යම් කිසි ගැටලුවක් පැනනගිලා තියෙනවා නම් එහෙම නැත්නම් අහන්න තව යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට අපිට ධර්ම සාකච්ඡාවට එළඹෙන්න පුළුවන්.
ශාන්ති අපේ සවිමත් කරලා තිබෙනවා මයික් එක ඔන් කරලා ගරු ස්වාමීන් වහන්සේට පොඩි ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔකේ යන්න.
මම ඔබ වහන්සේ දැන් ඔබ වහන්සේගේ නිරෝධමුණ පරිදි අත ඔයේ සීල් දුණා. නමුත් දැන් අද කියන්නේ යන්නේ ස්වාමීන් වහන්සේ මේ මට අද උදේ පැයක් විතර ආනාපාන සතිය වැඩුවා ස්වාමීන් වහන්සේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ජීවිතය පූජා කළා. පංච නිවරණ එක්පත් වේවා කියලා අධිෂ්ඨාන කරගෙන බොහෝ වෙලා පවතිවා මට සතිය පවතිවා කියලා මම අධිෂ්ඨාන කරගත්තේ. එනේ බාහසත්ලේ ඔබ වහන්සේට ගිය පාර කවට හැමලිති ඔබ වහන්සේ නිරෝධ වුණා සතිය ඉදිරියෙන් තියාගන්න සක්මන් කරලා ඉදිරියෙන් තියාගන්න කියලා. මේ නිසා මම සතිය තමයි අදිෂ්ඨාන කරලා වාඩි වුණේ. ඒ විදිහට ආශ්වාස ප්‍රශ්වාස ආනාපාන සතියේ මම දිග කෙටි ඒව බලමින් හුස්ම රැල්ල දිහා බලා සිටියා. එහෙම බලා සිටුට අර පෙර වගේ මම ස්වාමීන් වහන්ස මේ පාර නිල් පාටේ නෙවෙයි රත්තරම් පාට රත්තරන් කහලෙවි ස්වාමීන් වහන්සේ එළියක්කේල මාවත කරගෙන නිකන් විදිලියක් කොටනවා වගේ කැඩි 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 ඉවි ඉවි වගේ යන්න ගියා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක ගුහාවක් වගේ එකක්. ඒක ඇතුළටම මම රිංග ගත්තා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ ආලෝකයේ මට ශරීරයට හරි සැපයි හරි සුවදායකයි. ඉතින් මේක ඒක බැසගෙන මම සිතලා මම ආයි කල්පනා කරේ ඔබ වහන්සේ මට දේශනා කරා මේ පාර මේ එහෙම අතුලට ගිහලා නැවත එළියට එන්න කියන අදහස. මම එළියට ආවා ස්වාමීන් වහන්සේ එළියට ආවා මම නැවතත් නාසිකාග්‍රට පැමිණ නැවතත් මම ආනාපානසතිය වැඩුවා. මේ වැඩිලා ඉතින් මට දැනුනි බොහොම ඉස් බවක්. ඉස් බවක් දැක්ක ඉතින් මම ගොඩක් වෙලා ඉසේ ඉස් බවේ මම රැඳී සිටියා. ඉතින් මම මේ දැක්ක ඉතුම අත්දැකීම එදිලා මට සිතක් පහළ වුණා ස්වාමීන් වහන්සේ. අනේ මගේ බුදු ආමතුරන්ගේ නිවන මට කවදදා හෝ දෙවි කියලා මම හිතුව බුදු ආමතුරන්ගේ ස්වාමීන් වහන්සේ මට මේක පාදලා දෙන්න
හොඳයි හොඳයි. ඇත්තටම අද විස්තර කරපු තත්ත්වයක් තමයි ඉතින් මෑණියන්ට අත්දකින්න ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක තමයි මම කිව්වේ අර ආලෝක ස්වභාවයක් පහළ වුණාට පස්සේ අපි හොඳට සැහැල්ලු මනසකින් ඒක දිහා බලාගෙන ඉන්නකොට අපි නිකන් ගුහාවකට ඇතුළුණා වගේ, වලාකුලක් ඇතුළට ඇතුළුණා වගේ, වතුරක බැස්සා වගේ අපේ හිත ඒ තුළ නිමග්න වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතන තමයි අපි කියන්නේ අර්පණා සමාධියක් කියලා. ඒ තුළ නිමග්න වෙනවා. එතන හරීම සුවයක් තියෙනවා. බොහෝම සුවදායී තත්වයක්, සැහැල්ලුවක්, සැපයක් ඒ තුළ තියෙනවා. ඉතින් ඒ සැපය තමයි අද අපි විස්තර කරේ මේ ප්‍රථම ධ්‍යානයේ වශයෙන්. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඉතින් ඕක වුණා කියලා ඉතින් ලොකු මේ දෙයක්ුත් නැහැ. ඉතින් ඔయిత වඩා තව ඉස්සරහට යන්න තියෙනවා. ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. දැන් මෑණියන්ගේ හිතේ දැන් සමාධිය දියුණු වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ ගැන සතුටු වෙන්න. දැන් තියෙන්නේ හිත තව තව ප්‍රඥාව පැත්තට දියුණු කරන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් අපි සමාධියෙන් විතරක් සෑහීමකටපත් වෙලා බෑ. ඒකයි මම අද ධර්මදේශනාව පටන් ගනිද්දිම විස්තර කරේ. භාගතුන් වහන්සේ කියනවා මේ සල්ලේක සූත්‍රයේදී කොයි තරම් මේ අපි දැන් කොච්චර මේ වර්ණනා කළ විස්තර කළත් මේ සමාධියක් තුළ අපි ජීවත් වුණා කියලා කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව විස්තර කරනවා. ඒ නිසා අපි උත්සාහවන්ත විය යුතුයි කෙලෙස් ක්ෂය කරන මාර්ගයකට, කෙලෙස් දුරු කරන මාර්ගයකට අවතීර්ණ වෙන්න. ඉතින් ඒ මාර්ගයට සමාධියත් ලොකු අවශ්‍යතාවයක්. සමාධියක් හිතේ නැත්නම්, සමාධිමත් බවක් හිතේ නැත්නම්, ඒ උමනා කරන ප්‍රඥාව දිනු කරගන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා මෑණියන්ට සතුට වෙන්න පුළුවන් දැන් සමාධිය දිනු වෙලා තියෙනවා. දැන් මට කරන්න තියෙන්නේ තව තව ප්‍රඥාව දිනු කරන මාර්ගයකට අවතීර්ණ වෙන්නයි කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ නිසා එදත් මං මතක් කළා වගේ බොහොම සැහැල්ලුවෙන් සක්මන් භාවනාවේ යෙදෙන්න. සක්මන් භාවනාවේ යෙදෙද්දී කිසිම මෙනෙහි කිරීමක් දැන් කරන්න යන්න එපා. වම දකුණ කියලා හරි ඔසවනවා තබනවා කියලා හරි මේ මොකක්වත් මෙනෙහි කරන්න යන්න එපා. ඒ පාදයේ පාදයක් අපි තියෙන මොහොතකදී ඒ දැනෙන ස්වභාවයන්ට අවධානය යොමු කරන්න. මොනවද මෙතන දැනෙන්නේ? තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක්, ගොරෝසු ගතියක්, මේ විවිධ ලක්ෂණ දැනෙනවා. මේවා දැනගනිමින් මේවට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ තද ගතිය කලින් තිබුණාද? නැත්නම් තද ගතිය දැන් ඔන්න පහළ වුණාද? පහළ වුණාට පස්සේ හුඟක් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ෂණිකවම අවසන් වෙනවද කියලා මෙන්න මේ ස්වභාවයන් විමසන්න. විවිධාකාර ධාතු ලක්ෂණ තේරෙන්න පටන් ගන්නවා. ඒ හැම දෙයකටම අත් වෙන ඉරණම හොඳින් විමසමින් වාසය කරනවා. එහෙම නැත්නම් අපිට තේරෙනවා මෙතන සැප වේදනාවක්, එහෙම නැත්නම් යම්කිසි උපේක්ෂා සහගත වේදනාවක්, එහෙම නැත්නම් දුක් වේදනාවක් ඔන්න පහළ වෙනවා. පහළ වුණා සුළු මොහොතයි, ඒක වෙනස් වුණා, අවසන් වුණා. ආයෙත් තවත් තැනක වේදනාවක් පහළ වුණා සුළු මොහොතයි, ඒක වෙනස් වුණා, ඔන්න අවසන් වුණා. ඒ වගේම අපිට හිත දිහා බලන්නත් පුළුවන්. හිතෙත් යම් යම් සිතුවිලි පහළ වෙනවා, පැමිණෙනවා. අපි ඒකට උනන්දු කරන්න ගියේ නැත්නම්, අපි ඒකට අහු වුණේ නැත්නම්, එයත් සුළු මොහොතයි, ආවා ගියා. ආයෙත් ඔන්න සිතුවිල්ලක් පැමිණෙනවා, අපි ඒක හොඳින් හඳුනා ගන්නවා, තේරුම් ගන්නවා, එයත් ආවා ගියා. මෙන්න මේ ස්වභාවයන් දැක ගැනීමෙන් පුළුවන් තරම් දැන් වාසය කරන්න. ඒකයි මම කිව්වේ අර සමාධියේ තියෙන සුවයට ඇලෙන්න යන්න එපා. ඒක තුලම දිග වේලාවක් පැය ගණන් ගත කරන්න යන්න එපා. ඒ වෙනුවට ඒකෙන් එළියට ඇවිල්ලා තමන්ගේ කයේ මොනවද දැනෙන්නේ? මේ කයේ වේදනා ස්වභාවය මොන වගේද? දැන් හිතේ කොහොමද තියෙන ස්වභාවය? හිතට දැන් හිත දැන් පොඩ්ඩක් අතහරින්න ඕනේ. ඒ කියන්නේ අර ගැඹුරු සමාධියක අපි හිටියොත් දිග වේලාවක් හිතට සිතුවිලි එන එක සම්පූර්ණයෙන්ම වලකිනවා. මොකද අර සමාධියේ තියෙන ප්‍රබල බව නිසා හිත නිකන් ලොක් වුණා වගේ, හිත නිකන් අර මේ ආරක්ෂිත භූමියකට ගියා වගේ ඉන්න ගතියක් තියෙනවා. නමුත් විපස්සනාවේදී අපි මූණට මොනලා සටනක් සිද්ධ වෙන්නේ. අපි බංකරයක් ඇතුළේ ඉඳීම නෙමෙයි, එළියට ගිහිල්ලා සතුරන් සමග සටන් කිරීමක් තමයි විපස්සනාවේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා එතෙන්දී අපි පොඩ්ඩක් ඒ හිතේ සමාධිමත් ගතිය අඩු කළා, හිත පොඩ්ඩක් කැමති විදිහකට දඟලන්න දීලා තමයි බලන්නේ මේ එන දේවල් වලට මොකද වෙන්නේ කියලා. වෙන්වෙන් වශයෙන් ඒවා දැනගන්නවා. හිතේ රාගසිතක් පහළ වෙනවා, ආවා ගියා. හිතේ කැමැත්තක් පහළ වුණා, ඒකත් ආවා ගියා. හිතේ අමනාපයක් පහළ වුණා, ඒකත් ආවා ගියා. හිතේ සැකයක් පහළ වුණා, ඒකත් ආවා ගියා. මේ විදිහට අපි මේ පැමිණෙන එක්කෙනෙක්ටවත් ආවඩන්න යන්නෙත් නැහැ, එක්කෙනෙක්වත් උනන්දු කරගන්න ඒවට අහු වෙන්න යන්නෙත් නැහැ. අපි අර සකස් වෙච්ච, අපි අර හදාගත්ත සතිමත් බව තුළ පිහිටගෙන, අපි අර හදාගත්ත ඒ දූපතේ, ඒ ෂේම භූමියේ පිහිටලා ඉඳගෙන අපි මේ පැමිණෙන දේවල්, මතුවෙන දේවල් නිරීක්ෂණය කරමින් වාසය කරනවා. මේකට අපේ මුළු කයම දැන් පාවිච්චි කරන්න පුළුවන්. කයේ ඕනම වේදනාවක්, කයේ ඕනම සංවේදනාවක්, කයේ පහළ වෙන ඕනම තදගතියක්, රළුගතියක්, කුණුසුමක්, එහෙම නැත්නම් කම්පණේ වීමක්, චංචල වීමක්, මේ සියල්ලම පාවිච්චි කරන්න පුළුවන්. මේ සියල්ල ගැනම හොඳට විමසමින් දැන් පුළුවන් තරම් කාලය ගත කරන්න. හොඳයි. තව කාට
ටික වෙලාවක් සක්මන් කරනකොටත් මට ওই ධාතු ලක්ෂණ මට වැටුණා. ඉතින් ඒක නිකන් මට ටික වෙලාවක් කරගෙන යනකොට නිකන් ඒක දැනීම නැතුව ගිහිල්ලා ඒ අවස්ථාවේ නිකන් උඩින්ම යනවා වගේ දැනෙනවා ස්වාමීන්
වහන්සේ. ඒක හොඳයි. ඒකට වරදක් නැහැ. ඔව්, ඒක වරදක් නැහැ.
උපවාසී දැන් නිරෝධය කරේ. මේ මට වාඩි වෙලා කරනකොට මට වාඩි වෙච්ච ගමන් ස්වාමීන් වහන්සේ මට අර ආලෝකයේ තමයි එකපාරට එළියට එන්නේ. විනාඩි දෙකක් යන ඉච්චිලා මේක යනවා හිත.
අනේ ඒක තමයි. දැන් කියන්නේ දැන් මෙතෙන්දී එක අපිට සිද්ධ වෙන එක්තරා පොඩි අවදානමක්, එහෙම නැත්නම් ගැටලුවක් තමයි. දැන් අපි හුඟාකල් සමාධියම පුරුදු කරන්න ගියාම, සමාධියටම හිත ඇලුනහම අපි වාඩි වෙච්ච ගමන් ටක් ගාලා හිත සමාධියට යනවා. හිත ඒකම ඒ තුලම নিমগ্ন වෙලා ඒකම වාසය කරනවා. ඒක ටිකක් අවාසි සහගතයි විපස්සනා පැත්තෙන් බලද්දි. ඒකයි මම කිව්වේ දැන් ගාක් වාඩි වෙලා භවනා කරන්න යන්න එපා. වාඩි වෙලා ගත කරන කාලය අඩු කරන්න. ඒ වෙනුවට සක්මනේ වැඩියෙන් ගත කරන්න. මෙතෙන්දි දැන් සමබර කිරීමයි අවශ්‍ය. දැන් මෑණියෝ අහලා ඇතිනේ ඉන්ද්‍රිය ධර්ම පහක් ගැන. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් එතෙන්දි දැන් සමාධිය තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක සම්බර වෙන්න නම් සතිය තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. ඒ නිසා දැන් වැඩි වාඩි වෙලා දැන් ඉන්නේ නැතුව වැඩිපුර සක්මනේ කාලය ගත කරන්න. එතකොට සමාධිය අඩු වේවි. ඒ ගැන බය වෙන්න එපා. අර ඉස්සෙල්ලා තරම් හිත තැම්පත් ගතිය නැත්තම් සුවදායි ගතිය, ශාන්ත ගතිය අඩු වේවි. ඒ ගැන කලබල වෙන්න එපා. ඒ වෙනුවට හිතට දැන් Tamanට හොඳට තේරෙවි එක එක જાතිය සිතිවිලි එනවා යනවා. එකක්වත් මම වගේ කරගන්නේ නැහැ. ඒවා ඒගොල්ලන්ටම ආවේනික හේතු නිසා ඒවා පහළ වෙනවා. මම නිකන් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. බොහොම උපේක්ෂාවෙන් ඒවා එක පැටලෙන්න යන්නේ නැතිව එනේ එන දේ දිහා මම බලාගෙන ඉන්නවා. ඒවට අත දාන්න යන්නේ නැහැ. ඒවා එක පැටලෙන්න යන්නේ නැහැ. එතකොට ඒවා එනවා යනවා. ආයෙත් තව සිතුවිල්ලක් එනවා යනවා. ආයෙත් මොකක් හරි කායික දැනීමක් පහළ වෙනවා අවසන් වෙනවා. කායික වේදනාවක් පහළ වෙනවා අවසන් වෙනවා. ඉතින් මේ විදිහට වාසය කරනකොට හිතේ තව තව වෙන පැත්තකින් ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. සිතුවිලි අතර පරතරයක් එන්න පටන් ගන්නවා. එකක් ඇවිල්ලා එකක් ගියාට පස්සේ තව එකක් පැමිණෙන කාල පරිච්ඡේදයක් ඔන්න අපිට හමු වෙනවා. එතන තියෙනවා හිස් ගතියක්. එතන තියෙනවා මොකක්වත් නැති ගතියක්. අන්න ඒ තැන් අපි හඳුන ගන්නවා. ඒ තැන් වල අපි එළඹ වාසය කරන්න උත්සාහන්ත වෙනවා. මේ ගැඹුරු සමාධියක නෙමෙයි හිත මතු පිටම. නිකං සක්මනේ ඉන්න අතරවාරයේදී හිත දිහා බැලුවොත් හිතට සිතුවිල්ලක් ආවා ගියා. තව එකක් ආවා ගියා. තව එකක් ආවා ගියා. ඔන්න ඊළඟ එක තාම ආවේ නැහැ. දැන් තියෙනවා හිස් බවක්. දැන් තියෙනවා පොඩි හිඩසක්. අන්නේ හිඩසේ අපි බොහොම තැම්පත්ව සැහැල්ලුවෙන් ඉන්නවා. ඔන්න ඊට පස්සේ ඔන්න තව එකක් ආවා. ඒකත් ඔන්න ආවා ගියා. ඔන්න තව එකක් ආවා ගියා. ඔන්න තව එකක් ආවේ නැහැ. ඔන්න ඔය වගේ අපේ හිත ලිහෙන්න පටන් ගන්නවා. අපේ හිත කියව කියව අතෝරක් නැතිව සිතුවිලි ජනනය කරමින් ඉන්නවා වෙනුවට අපේ හිතේ ඒ ඇතුළත සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය අපිට පොඩ පොඩ වැටහෙන්න පටන් ගන්නවා. මේවා අතර ඇහිදැල් තියෙන බව තේරෙන්න ගන්නවා. මේවා අතර හිටස් තියෙන බව තේරෙන්න ගන්නවා. ඔන්න අපිට සම්පූර්ණ චිත්‍රය පේන්න පටන් ගන්නවා.
ඊළඟට හතසවීමක් කර තිබෙනවා පද්මා හේවරත්න. මයික් එක අන්මියුට් කරලා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නේ සක්මන් භාවනාව පිළිබඳවයි. මේක මාස කීපයකට කලින් මම ලොකු ස්වාමීන් වහන්සේගෙන් සක්මන් භාවනාව පිළිබඳව ඇසුව ප්‍රශ්නයකදී ඇත්තටම එතනදී සක්මනේ ආයතන හෝ නැත්නම් ස්පර්ශයේ සමුදය ගැන පොඩ්ඩක් කතා වුණා. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ මට අවවාද කළා ඒකේ නිරෝධයත් බලන්න කියලා. ඉතින් මම මාස ගානක් මේ නිරෝධය මොකද්ද කියන්නේ මොකද්ද කියලා සක්මනේදීම හිතලා මම දැන් තීරණය කරලා තියෙනවා. නැත්නම් මට අවබෝධයක් ඇවිල්ලා තියෙනවා මම කකුල තියනකොට ඒකේ ස්පර්ශය දැනෙන නිසා ඒක ඇතිවීම නම් කකුල උස්සනකොට ඒක තමයි නිරෝධය කියලා. මට ඉතින් පොඩ්ඩක් ඔබ වහන්සේගෙන් මේ මම හිතපු විදිය හරිද කියලා දැනගන්න ඕනේ.
ඔව්, මුලදී ওই විදිහට ගත්තට වැරද්දක් නැහැ. මොකද කියන්නේ කකුල ඔසවගෙන ඉන්නකොට ස්පර්ශයක් තාම වෙලා නැහැ. ඒ ස්පර්ශයේ පහළ වීමක් සමුදේ වීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි කකුල පොළවේ වදිනවත් එක්ක එතන ඒ ස්පර්ශයත් එක්ක ඔන්න යම් තදගතියක් ඔන්න පහළ වුණා. ඊට පස්සේ ඒ තදගතියේ යම් කාල පරිච්ඡේදයක් දැනෙමින් පවතිනවා. ඊට පස්සේ කකුල ඔසවනවත් එක්ක ඔන්න ඒක අවසන් වුණා. හොඳයි. ඉතින් එතකොට ඔතන ඒ කියන්නේ මූලික වශයෙන් ඔතන අපිට එහෙම කියන්න පුළුවන්. මුලින් ඔන්න පටන් ගැනීමක් තියෙනවා, පොඩි කාලයක් පැවතීමක් තියෙනවා, කකුල එසවීමත් එක්ක අවසන් වීමක් තියෙනවා. දැන් ඕක ඔය විදිහට බලමින් යන්න, ඔහොම බලමින් යනකොට තව තව හිතේ සම්පජඤ්ඤය දියුණු වෙනවා. හිත දෙයක් දිහා සූක්ෂමව බලන්න පුළුවන් හැකියාව තව තව දියුණු වෙනවා. එතකොට මෑණියන්ට තේරෙවි මෙතන මේ තනි තදවීමක් නෙමෙයි තියෙන්නේ. තනි තදගතයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තද ගති රසක් තියෙනවා.
එහෙමයි.
දැන් හිතන්න
අපි අත තියලා තද කරනකොට පාදයේ තියලා තද කරනකොට එතන තියෙන යම්කිසි වර්ගඵලයකටනේ ඔක තද ගතිය දැනෙන්නේ. එතන එතකොට මේ මුළු ප්‍රදේශයේම තද ගති රසක එකතුවක් තමයි අපිට දැනෙන තනි තද ගතියක් වශයෙන්. අපි අපේ හිතේ ඒකාග්‍රතාවයේ දියුණු වෙන්න දෙයක් දිහා සියුම්ම බලන්න පුළුවන් හැකියාව දියුණු වෙන්න ඔන්න ඔය තොරතුරු ටික අපිට ලැබෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මෙතන මේ තනි තද ගතියක් ඇති වෙලා දීර්ඝ වේලාවක් පැවතිලා අවසන් වීම නෙමෙයි තියෙන්නේ. තද ගති රසක් එතන ඇති වෙලා එතන ඇතිලා යාමක් තමයි සිද්ධ වෙන්නේ කියලා පොඩ වැටහෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර තව මේ නිරුද්ධ වී යාම සමුදය නිරෝධ පක්ෂය දෙකම බොහොම යහුසුලුව සිද්ධ වෙන දෙයක් බව වැටහෙන්න පටන් ගන්න. මම හිතනවා මම කියපු දේ තේරුණා කියලා. මේ මයික් එක මියුට් කරලා තියෙන්නේ.
ආත්ම ඔබට මයික් එක අන්මියුට් කර ගන්න පුළුවන්.
ඔව් දැන් කියන්න. තේරුණාද දැන්නේ මං කියපේක?
ඒක තේරුණා ස්වාමීන් වහන්සේ. ඔව් අපිට යම් කිසි දෙක නිකන් මට සාමාන්‍ය දැනුමින් ඔය අහපු බණවලින් මම දන්නවා අපිට හැම එකම තේින්නේ රාශියක් විදිහට ස්කන්ධයක් විදිහට. ඉතින් අර ඒ කකුල තදවීම මට දැනෙන්නේ ඒ රාශියක එකතුව කියන එක මට තේරෙනවා. ඔව් එතකොට ඒක නිරෝධ වෙනකොටත් ඉතින් ඒකේ විදිහට රාශියක නිරෝධ වීමක් කියන්නේ ඒක මට
ඒක තමයි. ඒ රාශියම එකට දකින් නැතිව දැන් උත්සාහවන්ත වෙන්න තියෙන්නේ ඒ එක එකක් ගානේ සියුම් වශයෙන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්.
එහෙමයි.
දැන් හිතන්න ආනාපාන සතිය වඩද්දී උනත් මුලදී නැත්නම් පිම්බීමක් හැකිලීමක් දිහා බලද්දී උනත් මුලදී තනි පිම්බීමක් තනි හැකිලීමක්. හැබැයි පස්සේ ඕක තව අපේ හිතේ සියුම් බව සතිය තීව්‍ර වෙන්න මෙතන පිම්බීම් රසක් හැකිලීම් රසක්. ඒ කියන්නේ තනි පිම්බීමක් ඇතුලේ ඔන්න පිම්බීම් 10ක් තියෙනවා. තනි හැකිලීමක් ඇතුලේ අපි තනි කියලා කිව්වට ඒක තියෙන පිම්බීම් මොන 15ක් 20ක්. එතකොට අර ඒවා කැඩි පේන්න පටන් ගන්නවානේ.
ඔව්.
එතකොට ඒ එක එකක ඇතිවීම නැතිවීම එක එකක ඒ සියුම් එක එකක ඇතිවීම නැතිවීම දකිද්දී අර තව මනස තියුණු වෙන්න පටන් ගන්නවා. ඔය ඇතිවීම නැතිවීම ස්වභාවය සමුදය වය ස්වභාවය තව තියුණුව වැටහෙන්න පටන් ගන්නවා.
ස්වාමීන් වහන්සේ දැන් ඒක මම
බලින් යන්න
ඕනේ ඒක තීව්‍ර වීම සමග
ඉබේ සිද්ධ වෙයි. ඔව් ඒ කියන්නේ කාලයක් ඕක වඩාගෙන යනකොට ඔය මනසේ ඔය හැකියාව අවදි වෙලා එනවා.
දැන්
වාඩි වෙලත් ඔය දේම බලන්න. දැන් ආනාපාන සතිය වඩනකොටත් ඒකේ ඒ දිහා බලන්න ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් දැන් ආස්වාසය දැනගන්නේ අපි හිතමු ඇතිල්ලීම පටන් ගත්තා සුළු වෙලාවක් ඇතිල්ලීමක් වශයෙන් පැවතුණා ඔන්න අවසන් වුණා. පස්සේ ඕක දිහා බලනකොට ඔන්න ඇතිල්ලීම් රසක් ඒ එක එකක් ගානේ ඔන්න ඇතිල්ලීමක් වශයෙන් පටන් ගත්තා ෂණිකව නැති වුණා. ආයෙත් තව එකක් ඇතිල්ලීමක් වශයෙන් පටන් ගත්තා ෂණිකව නැති වුණා. ඔන්න මේ විදිහට අපි දැන් ඉන්න පටන් ගන්නවා. හොඳයි.
ස්ලෝ වෙනවා කියලා. හරි. ඒක කමක් නැද්ද ස්වාමීන් වහන්සේ? කමක් නැහැ. ඒක හැදිලා ඒවි.
ඒ කියන්නේ දැන් අර පොඩ්ඩක් අර අපි දේවල් දෙහා සියුම්ම බලන්න උත්සාහන්ත වෙන නිසා ඒක ස්වාභාවිකවම අපි හිතලා කරන දෙයක් නෙමෙයි. ස්වාභාවිකවම අපේ සක්මනේ වේගය අඩු වේවි. පස්සේ අපේ හිත බොහොම යහුසුළු වෙනවා. හිත හරි කාර්යක්ෂම වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර දේවල් බොහොම දැන් යහුසුළුව සිද්ධ වෙනවානේ. ඉතින් අපිට තාම ඒක අල්ලගන්න බෑ. අපිට මේ උමනා කරන වේගය හිතේ ඇති වෙලා නැහැ. නමුත් අපි ඒක දිහා හොඳින් බලන්න හිත හොඳට වේගවත් වෙලා සියුම්ම ඒවා දිහා බැලීමේ හැකියාව හිතේ ඇති වෙනවා. එතකොට අපිට මේ සාමාන්‍ය වේගයෙන් ඇවිදින කොටත් ඕක කරන්න පුළුවන් හැකියාව ලැබෙවි.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඔව්.
තේරුණා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟට අත්විසවීමක් කර තිබෙනවා කේශලා ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට.
ගරුමෙතේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් මේ ආකාරයෙන් සමත භාවනාව වඩන්න අවශ්‍යද කෙනෙකුට? එහෙම නැත්නම් මුලින්දම්ම විපස්සනා භාවනාවකට යොමු වෙන්න පුළුවන්ද කියලා. මොකද දැන් ඔබ වහන්සේ විස්තර කරපු ආකාරයට මට හිතුණා සමත භාවනාවට ගිහිල්ලා යම් කිසි විදියකට ඒ විදිය ආලෝක සංඥාවන් වලට ගොදුරු වුණොත් එහෙම මේ ඉතුරු ටික කරගෙන යන ටිකක් අමාරු, ඒ හරිය ටිකක් නතර වීමක් වගේ වෙන්න පුළුවන් කියලා තේරුණා, හැඟීමක් ආව ස්වාමීන් වහන්සේ. ඒක නිසා දිගටම විපස්සනාවටම යොමු වෙන එකද සුදුසු කියලා දැනගැනීමක් කරන්න ඕනේ. තෙරුවන් සරණයි.
හොඳයි. ඒක වැදගත් ප්‍රශ්නයක්. ඉතින් අර මුලදී අපිට ඕක හරවන්න තේරෙන්නේ නැහැ. මුලදී යන විදිහකට යන්න දෙන්නයි තියෙන්නේ. මොකද ඒ කියන්නේ අපි තුල සමාධියක් වඩුණා කියලා ඒකේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපි හරියට හරව ගන්න දන්නවා නම් ඊළඟට. දැන් අපි ඒකට ලොල් වෙලා ඒකටම ඒකම බදාගෙන වාඩි වෙන්නේ, ආයි ඒකටපත් වෙන්න වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. එහෙම ගියොත් තමයි ඕකේ බාධාවක් වෙන්නේ. මේ අනුතරක් වෙන්නේ. ඒ වෙනුවට හිතේ ඒකාග්‍රතාවයක් ඇති වුණා. හිත සමාධිමත් වෙලා තියෙනවා. දැන් සමාධිය කියන්නේ මොකද්ද කියලා තමන්ට තේරෙනවා. ඉතින් ඒකේ යම් වැටහීමක්, සමාධියක් ගැන යම් වැටහීමක් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ දැන් අර මං කලින් මෑණියන්ට කිව්වා වගේ ඒ සමාධියට වැඩි කාලය මිඩංගු කරන්නේ නැතිව වැඩි වැඩියෙන් උත්සාහවන්ත වෙනවා අර මතුවෙන අරමුණු හොඳින් නිරීක්ෂණය කරන්න. දැන් අර හිතේ සමාධිමත් බව තියෙන නිසා ඒ අරමුණු යහුසුල බැලීමේ ශක්තිය දිනු වෙලා තියෙනවා. මොකද අපිට හිතන්න නිශ්චල ජලයේනේ අපිට ගැඹුරක් පෙනෙන්නේ. ඕකේ නිරන්තරයෙන් ඕකේ මේ රැලිය ඇති වෙනවා නම් අපිට ගැඹුරක් පේන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ හිත නිශ්චල වෙලා තියෙනකොට, ඒකාග්‍ර වෙලා තියෙනකොට තමයි හිතේ මතුවෙන සියුම් අරමුණු පේන්න පටන් ගන්න. ඒ නිසා මුලදී ඔය ගැන එච්චරම මේ බය වෙන්න එපා. කොයි පැත්තෙන් ගියත් මුලදී වැරද්දක් නැහැ. යන අතකට යන්න දෙන්න. එක්කෝ සමාධිමත් පැත්ත දියුණු වෙලා ඒවි, එක්කෝ අරමුණු වල විස්තර බලමින් නැත්නම් අරමුණු විශ්ලේෂණය කරමින් ඒක දිගට කෙරීගෙන යාවි. ඒ කෙරෙන දෙයට ඉඩ දෙන්න මුලදී. පස්සේ ඒක අපි සාකච්ඡා කළා. සෑහෙන මට්ටමකට හිත වැඩුණාට පස්සේ එක්කෝ සමාධියෙන් ඉස්සරහට ආවට පස්සේ, එහෙම නැත්නම් අර වගේ විස්තර බලමින් විපස්සනාවෙන් ඉස්සරහට ආවට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඉස්සරහට මොකද කරන්න කියලා. නිසා මුලදී අපිට කියන්න අමාරුයි මගේ හිත කොයි පැත්තෙන් ඉස්සරහට වැඩේ විද කියන එක ගැන නිශ්චිත වශයෙන් කියන්න බෑ මුලදී. භවනාව කරන්න කලින් අපිට ඒක කියන්න බෑ. ඒ යන පැත්තට මුලදී යන්න ඉඩ දුන්නට වැරද්දක් නෑ.
තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
අමාලිට අවස්ථාව ලැබෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. ඔව් කියන්න.
සයනාස මම සාමාන්‍යයෙන් අවියාපත භාවනාවත් එක්ක කරගෙන යනකොට හුස්මත් එක්ක අර ඉරියව්ව දැන් හුස්ම නිරුද්ධ වෙනකොට ඉරියව්ව නිරුද්ධ වෙන ස්වභාවයක් මට දැනෙනවා. එතන එතකොට ඒ ක්‍රියාව ඉවරයි කියන ස්වභාවයක් මට දැනෙනවා. ඊට පස්සේ අලුතෙන් හුස්මක් එනකොට ආයේ ඒ ක්‍රියාවත් එතන ඉවර වෙනවා. ඒ කියන්නේ අර වර්තමාන මොහොතක අර පරණ දේවල් ඔක්කොම ඉවර වෙන ස්වභාවයක් දැනෙනවා.
හරි. ඒක වැරද්දක් නෑ. ඔව් වැරද්දක් නෑ. ඉතින් කොහොමත් හැම දෙයකම තියෙන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. සමුදේ වය ස්වභාවයක්. ඉතින් ඕක ඇවිල්ලා ඉතින් සාමාන්‍ය සමුදේ වයනේ ඕනම අරමුණක ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඉතින් ඕක දැකගනිමින් වාසය කරනවා. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ අපි එහෙම දකිමින් වාසය කරන්න ඕනේ. ඒ හරහා තමයි ඇතුලේ ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්න. ඒක අපි දවස්සත් දෙකක් මේ දේවල් ඇති වෙනවා නැති වෙනවා දැක්කා කියලා ඒක ප්‍රමාණවත් නැහැ. අපි ඒ ඇතිවීම නැතිවීම ප්‍රවාහය දකිමින් වාසය කරන්න ඕනේ. එහෙම වාසය කරද්දී තමයි අපිට දේවල් වල ඇත්ත ඇති සැටියෙන් තේරෙන්න පටන් ගන්න. මේ දේවල් ස්ථිර නැහැ. මේ දේවල් බොහෝම ෂණ භංගුරයි. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. මෙබඳු ඇතිවීම නැතිවීම ප්‍රවාහයකට මේක නිරන්තරයෙන්ම ලක් වෙලා පීඩිත වෙලා තමයි මේ දේවල් තියෙන්නේ. ඉතින් මේබඳු තැනක ස්ථිර සැපක් බලාපොරොත්තු වෙන හැකියාවක් නැහැ. මේ සිද්ධ වෙන මුළු ක්‍රියාවලියම මගේ පාලනය යටතේ නෙමෙයි සිද්ධ වෙන්නේ කියලා අපි තුල ගැඹුරු ප්‍රඥාවක් ඇතුළතින් පටන් ගත්ත නැත ඇතුළත හටගත්ත අවබෝධයක් මේ පහළ වෙන්නේ ඕක අපි නිරීක්ෂණය කිරීම හරහා. ඒ නිසා මහත්තයර වැටහිලා තියෙන දේ හොඳයි, දිගට කරගෙන යන්න.
එම්මසනස දැන් දැන් කතා කරද්දී උනත් ඒක ඒ හුස්මයි ඉවර වෙනකොට ඒ ඒ කතාවු දෙ නිරුද්ධ වුණා කියන ස්වභාවයක් මගේ ඒ ක්‍රියා මම ඒ කියන්නේ ඒ ආරමුණේ මං ඉන්නවා.
හරි.
හැම ක්‍රියාවකටම මේ විදිහට මං ඉන්නවා.
හරි.
එතකොට අර එතනින් එහාට ඒ දැන් අර පරණ දේවල් දැන් අපි අතීතයේ කරපු දේවල් එතකොට ඒ විදිහ නිරුද්ධයි කියන මේ සිහියට මට පැමිණෙනවා.
හොඳයි හොඳයි. වැරද්දක් නැහැ. හිත සැහැල්ලුවෙන් තියාගන්න. ඒ කියන්නේ හිත සැහැල්ලුවෙන් තියාගන්න. හිත සැහැල්ලුවෙන් තියාගෙන මේ වර්තමාන වශයෙන් පැමිණෙන අරමුණු ඒව තමයි වැදගත් වෙන්නේ. වර්තමානයේ එතන එතන පැන නගින අරමුණු වලට මොකද වෙන්නේ? ඒක විමසන්න. ඔව්. හිතන්න දැන් සක්මනකට යනවා. සක්මනයට ගියාම අතීත දේවල් මතක් වෙනවා. ඉතින් ඒක කොහොමත් අවසానයි. ඊළඟ අනාගතේ තාම පැමිණියේ නැහැ. මේ දෙක අපිට වැඩක් නැහැ. ඒ වෙනුවට දැන් මේ වර්තමානයේ Tamanට ඍජු අත්දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මොනවාද? ඒ ලැබෙන ඍජු අත්දැකීමට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක තමයි නැවත නැවත විමසන්න ඕනේ. බොහෝම සැහැල්ලු මනසකින්, ඒකාග්‍ර වෙච්ච මනසකින්, ඇතුළත කතාව සමනය වෙච්ච මනසකින් මේ මොහොතේදී පැන නගින, එතන එතන පැන නගින, එතන එතන හට ගන්නා ඒ අරමුණු වලට සිදු වෙන්නේ කුමක්ද කියලා විමසිරීමක් වෙන්න. හොඳයි.
හොඳයි සර්.
දූරණීය ස්වාමීන් වහන්සේ, මම මෙල්බර්න් ඉඳලා රන්දිණිය කතා කරන්නේ. ඔව්. උපවාසයේ ඉතාමත්ම පැහැදිලිව පිරිසිදුව කමඨාන සුද්ධ කිරීමට උපවාසයේ කාර්මික අවධානය යොමු කර තිබීම ගැන පුණ්‍යානුමෝදනා සහිතව සිහිපත් කරනවා. ස්වාමීන් වහන්සේ, දැන් තියෙන ප්‍රශ්නය සති බොජ්ජංගේ ඉඳලා උපේක්ෂා බොජ්ජංගේ දක්වාම විදර්ශනා කිරීමේදී විවේක, විරාග, නිරෝධ, නිස්සබ්ද නිරෝධ වශයෙන් හා පොස්තක පරිණාම වශයෙන් බොජ්ජංග ධර්ම දියුණු වෙන ආකාරයෙන් කරගෙන යනවා. උපේක්ෂා සම්බොජ්ජංගයේ සිටමින්ම එන සිතුවිලි, ලෝභ දේශ මොහ ආදී සිතුවිලි නිරෝධ කරමින් කටයුතු කරමින් ඉන්නවා. එච්චරයි ස්වාමීන් වහන්සේ උපදෙස් ලබාපුරුත් වෙනවා.
ඔව්. ඇත්තටම බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා, දැන් උදාහරණයක් වශයෙන් ආනාපාන සති සූත්‍රය ඉතාම ප්‍රබලව මේ බොජ්ජංග ධර්ම වැඩෙන හැටි උගන්වනවා. ක්‍රමානුකූලව කොහොමද සතිය වැඩෙන්නේ, ඒකෙන් ධම්මවිචය වැඩෙන්නේ කොහොමද, විරිය වැඩෙන්නේ කොහොමද, ඒ ආකාරයෙන්. දැන් හිතන්න අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම දිහා බැලුවා කියලා. ඒකේ ඔන්න ආස්වාසයත් දිහා බලනවා. ඒක ගැන ඔන්න හිත දැන් වෙන කොහෙවත් යන්නේ නැහැ, වෙන වෙන අරමුණු වල යන්නේ නැහැ. එතකොට ඒ ආස්වාස ප්‍රස්වාසයේ තුලම හොඳට හිත එකඟ වෙලා තියෙනවා. එතකොට දැන් හිතේ සතිමත් බව සෑහෙන්න උපරිම මට්ටමකින් වෙන වෙන අරමුණු වල දුවන්නේ නැතුව අතීතේ අනාගතේට පණින්නේ නැතුව මේ වර්තමානයේ පැන නගින අරමුණ තුල ඒකාග්‍ර වෙලා තියෙනවා. බුදුහාඳුරගෙන ඔන්න ඔතන සති සම්බොජ්ජංගේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට නැවත නැවත අපි මේ ආස්වාසය ප්‍රස්වාසය බලන්න බලන්න එතන ඔන්න සති සම්බොජ්ජංගේ පොඩ පොඩ දියුණු වෙනවා. දැන් ඊළඟට ඔතනින් අතර වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියන ඕක ගැන විමසන්න. මොකද්ද මේක ඇතුලේ සිද්ධ වෙන්නේ? මේ කොහොමද හටගන්නේ? මේකේ මුල මොකද්ද? මෙතන තියෙන්නේ එක ආස්වාසයක්ද? නැත්නම් මේ ආස්වාසයේ උණුසුම්ද? නැත්නම් මේ ආස්වාසයේ සිසිල්ද? මේක ගොරෝසුද? මේක සිනිඳුද? කියලා මෙන්න මේක ගැනම හොඳට විමසන්න. අන්නේ විමසීම හරහා නුවණින් ඒ ගැන යම් විපරමක් කිරීම හරහා ධම්මවිචේ සම්බොජ්ජංගේ දිනනවා. දැන් ඊළඟට මේ වැඩේ කරන්න ලොකු වීරයක් අවශ්‍යයි. මොකද මේ අරමුණ ඒතරම් ලස්සන අරමුණක්, ප්‍රණීත අරමුණක්, එහෙම නැත්නම් ආකර්ෂණීය අරමුණක් නෙමෙයි. උපේක්ෂා සහගත අරමුණක්. ඉතින් මේ අරමුණ ගැන යම් විමසීමක් කරන්න නම්, මතුවෙන අරමුණේ හිත නංවන්න නම්, පවත්වන්න නම් අපිට ලොකු වීරයක් අවශ්‍යයි. නැත්නම් හිත කියනවා එපා කියලා ඔය වැඩේ. මේක වැඩක් නැහැ කළා කියලා හිත ඈදිමෑලි වෙනවා, කම්මැලි වෙනවා. ඒ කම්මැලි වෙන්න නොදී කම්මැලි වුණත් නැවත නැවත උනන්දුව වීරය ඇති කරගනිමින් මේ කටයුත්තේ යෙදෙනවා. එතකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා වීරය සම්බොජ්ජංගේ දියුණු වෙනවා. දැන් මේ විදිහට හිතන්න, දැන් හොඳට හිත ඒ අරමුණේම පවතිනවා, සතිමත් වෙලා තියෙනවා, ඒ අරමුණ ගැන විමසනවා, හිත උදාසීන වෙන්නේ නැහැ, අවශ්‍ය කරන ප්‍රමාණයට වීරය පවත්වනවා. මෙහෙම සිද්ධ වෙනවා නම් දැන් ඔන්න වැඩේ හොඳට සිද්ධ වෙනවා. වැඩේ හොඳට සිද්ධ වෙනවා කියලා හිතේ තෘප්තිමත් බවක් ඇති කර ගන්න පුළුවන්. හිතේ පුංචි ප්‍රමෝදයක්, සතුටක් ඇති කර ගන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා. ඒ සතුට, ඒ ප්‍රීතිය දැන් හොඳට වැඩේ යනවා. දැන් මම වැඩිය දඟලන්න ඕනේ නැහැ, මම වැඩිය අතපොවන්න අවශ්‍ය නැහැ. දැන් හිත විසින්ම මේ අරමුණ නැවත නැවත විමසනවා, වෙන වෙන අරමුණු වල දුවන්නේ නැහැ. හස්පනා පිට තියෙන අරමුණ අලුතෙන් මතුවෙන අරමුණම විමසනවා කියලා අන්න තමන්ට මේ වැඩේ කෙරීගෙන යන්නේක ගැන තෘප්තිමත් බව, සතුටක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒකට ප්‍රීතිය කියලා කියනවා. ඊට පස්සේ දැන් මේ ටික ඔන්න සකස් වෙලා එනකොට දැන් කායික බරක් ගතියක්, එහෙම නැත්නම් ගොරෝසු ගතියක් මේ මොකක්වත් පහළ වෙන්නේ නැහැ. මොකද වැඩේ හොඳට යනවා. ඒ නිසා කායික ප්‍රමෝදයක්, කායික සැහැල්ලුවක්, මානසික සැහැල්ලුවක් තියෙනවා. ඒකට පස්සද්ධිය කියලා තියෙනවා. දැන් අර කයේ කලින් තිබුණු බර ගතිය, සැහැල් මේ දුර්වල ගතිය, එහෙම නැත්නම් ගොරෝසු ගතිය, එහෙම නැත්නම් නිකන් අර භාවනාවට තියෙන අපහසුකම්, ඒවා ඔක්කොම ටිකක් ඒවා නිකන් දුර වෙලා හරියට නිකන් කාපට් පාරක වාහනයක් අරගෙන යනවා වගේ දැන් හරියට වැඩේ කෙරීගෙන යනවා. හරි සැහැල්ලුයි. ඉතින් එතකොට අන්න පස්සද්ධි සම්බොජ්ජංගයක්. පස්සද්ධිය දියුණු වෙන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ දැන් මේ තියෙන ඒ පස්සද්ධියම පස්සේ දියුණු වෙනවා සමාධියක් දක්වා. උද පස්සද්ධිය කියන්නේ සුවයක්. ඒක තියෙන සැහැල්ලුවක්. ඒ සැහැල්ලුව, ඒ බඳු සැහැල්ලුවක් තියෙනවා නම් මේ මතුවෙන අරමුණේ හිත ඒකාග්‍ර වෙනවා. දැන් ආයේ හිතට එළියට ගිහිල්ලා වෙන වෙන සතුට හොයන්න, සැප හොයන්න උවමනාවක් නැහැ. මේ මතුවෙන අරමුණේ හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. අන්න සමාධියක් තියෙනවා. අන්න හිත සමාධිමත් වෙලා තියෙනවා. සමාධි සම්බොජ්ජංගේ තියෙනවා. දැන් හිතන්න ඔය ඔක්කොම සම්පූර්ණයි. හරියටම වැඩේ සිද්ධ වුණා. සිද්ධ වේගෙන යනවා. අපිට මුකුත්ම කරන්න දෙයක් නැහැ. මොකද හිත විසින්ම හොඳට පුහුණු වෙලා, අපි දවස ගානක් මේක දැන් පුහුණු කළා. පුහුණු කරපු නිසා දැන් මතුවෙන අරමුණ එයා විසින්ම හොඳින් නිරීක්ෂණය කරමින්, විමසමින් කාලය ගත කරනවා. දැන් අපිට අත දාලා කරන්න කියලා දෙයක් නැහැ. දැන් අපිට තියෙන්නේ නිකන් ඉන්න. අපිට තියෙන්නේ අත අයින් කරගන්න, වෙන දෙයට ඉඩ දෙන්න. ඒ වෙන දෙයට ඉඩ දෙන ගතිය තමයි උපේක්ෂාව කියලා කියන්නේ. දැන් අන්න වැඩේ ගන්නට සිද්ධ වෙනවා. අපිට මොකක්වත් කරන්න දෙයක් නැහැ. අන්න උපේක්ෂා සම්බොජ්ජංගේ දියුණු වෙනවා. දැන් ඔය දේ ඔහොම කාලයක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි ඔය බොජ්ජංග ටික සකස් වෙලා මේ පෙළ ගැහිලා හොඳට එන්නේ. දැන් ඔය මහත්ය විස්තර කරපු විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, වොස්සග්ග පරිණාමී අවස්ථාව කියන්නේ ඔයිටත් එහාගේ මට්ටමක්. කියන්නේ බොජ්ජංග වැඩෙන මට්ටම, කියන්නේ මූලිකව වැඩෙන මට්ටම නෙමෙයි, යම් පමණකට හිත අර ඒ කියන්නේ දියුණු වෙලා හිතේ අතහැරීමක් සිද්ධ වෙලා උපාදාන වලින් තොරව හිත ඉන්න පුළුවන්කම ඇති වෙලා. දැන් අපි ආනාපාන සතිය ගැන විස්තර කරද්දී, එහෙම නැත්නම් සතිපට්ඨානය ගැන විස්තර කරද්දී අපි කතා කරනවානේ අර සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා. ඔය විදිහට අපි විස්තර කරගෙන ගිහිල්ලා අන්තිමට කියන්නේ අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා. කියන්නේ දැන් කිසිම ලෝකේ කිසිම දෙයක් දැන් ඌමනා නැහැ. දැන් අර වගේ ඔක්කොම දේවල් බලලා දැකලා ඒ තුලින් ප්‍රඥාවක් පහළ වෙලා දැන් ඒ ප්‍රඥාව නිසාම දේවල් එපා වෙලා, දේවල් ගැන නිකන් විරාගී ස්වභාවයක් ඇති වෙලා, නිකන් වටේ දේවල් තියෙනවා දැන් ඌමනාවක් නැහැ. ඒවත් තව ටිකක් එහාට ගිහිල්ලා මේ සියල්ල හිතින් අතහැරිලා, සියල්ල හිතින් අයින් වෙලා, හිත දැන් නිදහස් වෙලා, හිත විවේක වෙලා, හිත දැන් මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ. හිත දැන් මොකක්වත් උපාදාන කරන්නේ නැහැ. ඔන්න ඔය මට්ටමටපත් වෙන්න ඕනේ. ඔය මට්ටමටපත් උනත් ඉතින් මේ අවසානයක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ කියනවා ඔය වගේ හිත අනිශ්‍රිත වෙලා නම්, උපාදාන වලින් තොර නම්, අන්නේ උපාදාන වලින් තොර අනිශ්‍රිත මට්ටම දැන් පවත්වන්න දිගට. ඒක තව තව දියුණු කරන්න. ඒ දියුණු කරද්දී තමයි අර කතා කරපු බොජ්ජංග ධර්ම තව තව දියුණු වෙන්නේ. මොකද දැන් වාසය කරන්නේ විවේකයේ ඇසුරු කරමින්, ඒ විරාගී ස්වභාවය ඇසුරු කරමින්, ඒ නිරුද්ධ වූ ස්වභාවය ඇසුරු කරමින්, ඒ නිෂ්කලංක ස්වභාවය, සාමකාමී ස්වභාවය, අතහැරුණු ස්වභාවය ඇසුරු කරමින් තමයි දැන් තව තව වාසය කරන්නේ. අන්න එතකොට තමයි ඔය විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් කියන මට්ටමකට අපේ හිතපත් වෙලා හිත තව තව බොජ්ජංග වල වර්ධනය වෙන්න පටන් ගන්න.
එහෙමයි. තෙරුවන් සරණයි සවන්.
හොඳයි. තෙරුවන් සරණයි.
වෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කාට හරි තියනවද නැත්නම් අපිට
කරන්න පුළුවන් ප්‍රශ්නයක් පොඩි පොඩි සවස වෙලා තියනවද
නැහැ පුළුවන් ඔව්
ස්වාමීන් වහන්සේ මේ අවසරයි මේ අද දේශනාවට ආනුව සවස දැන් සමාධිය සහ ධ්‍යාන ගැන කතා කරනකොට සමා යක් ඉස්සල්ලා සිත සමාධිමත් වෙන්නේ ඇරලා නිවර්ණ තැම්පත් වුණාට පස්සේද ස්වාමීන් වහන්සේ අපි දැන් ওই ධ්‍යාන පළවෙනි ධ්‍යානෙට යනවා නම් ඒ වගේ අතිස්ථාන කළා ධ්‍යානෙට යනවද එහෙම ඉතලෙන් එහාට කොහොමද ස්වාමීන් වහන්සේ වශී කරගන්නේ හැකේ පොඩ්ඩක්
ඔව් ඒකයි දැන්
තවත්
ඉතින් තවත් ඔව් තවත් ඉතින් ගැඹුරක් තමයි මහත්තයා කතා කරන්නේ ඒ කියන්නේ අර මුලදී අපිට අදිෂ්ඨාන කළා ඔකට යන්න පුළුවන් ගතියක් නැහැ. ඉබේ කොයි වෙලාවකට යනවාද කියලා දන්නේත් නැහැ. අර ඉන්ද්‍රිය සමතාවයක් ඇති වුණාට පස්සේ ඔන්න ඒක ඇතුළට ගියා. ඒ අපි හදාගත්ත ශක්තිය මත යම් කාල පරිච්ඡේදයක් එතන හිටියා. ඊට පස්සේ ඒ ශක්තිය දුර්වල වුණාට පස්සේ ඔන්න ආයේ ඒකෙන් එළියට ආවා. ඒතකොට නිකන් අර අපි නොදැනුවත්ව තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි පස්සේ සෑහෙන්න ප්‍රගුණ කළා. මේ දේවල් ඉගෙන ගනිමින් මේක නැවත නැවත අභ්‍යාසයේ යෙදෙමින් වශීතා වශයෙන් පුරුදු කරන්න වෙනවා අදිෂ්ඨාන කරනවා මේ ඒ මෙන්න මෙච්චර කාලයක් මේක ඇතුලේ මේ ධ්‍යානයට සමවැදලා සිටීවා මේ මෙච්චර කාලෙකින් පස්සේ මේකෙන් එළියට පැමිණේවා ඔන්න ඔය විදිහට ඊට පස්සේ පැමිණුණාට පස්සේ ධ්‍යානයේ තිබිච්ච ධ්‍යාන අංග ඒ ලක්ෂණ මොකක්ද ඒකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් ගති ඔන්න ඒ වගේ ධ්‍යාන වශීතා පහක් ගැන කතා කරනවා ඉතින් ඇත්තටම බොහෝම මේ කල්ගත වෙන වැඩ. ඔය මේ දවසේ දෙකේ වැඩ නෙමෙයි. ඉතින් අවුරුදු ගණන් ගත වෙන වැඩ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඉතින් අපි නිස්සාරණවනේ නම් ඕවා ඒ තරම්ම මේ වර්ණනා කරන්න එහෙම නැත්නම් ඕවට කාලය මිඩඟු කරන්න උනන්දු කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ඔయిత වඩා දෙයක් පෙන්ලා තියෙනවා. ඔయిత වඩා යන්න පුළුවන් විපස්සනා මාර්ගයක් සුවිශේෂී මාර්ගයක් පෙන්ලා තියෙන නිසා අපි ඉතින් අර විපස්සනාවට මූලිකත්වයේ දීලා සතිපට්ඨානයේ මූලිකත්වයේ දීලා යනවා. නමුත් ඉතින් මේ සූත්‍රයේ තියෙන නිසා ඉතින් අපිට මේවා ගැන සාකච්ඡා කරන්න පුළුවන්.
හොඳයි සයන්වාසී. විශේෂයෙන්ම ධ්‍යාන රෝගියත් වාසේ අදුගානේ හොඳ සමාධියක් ලබා ගන්න එක ප්‍රයෝජනවත්.
ප්‍රයෝජනවත් අනිවාර්යයෙන්ම. ඔව් ඒකයි. කියන්නේ සමාධියක් හිතේ තියෙන එක ප්‍රයෝජනයි. මොකද ඒබඳු සමාහිත හිතක් තියෙනවා නම් පමණයි අපිට දේවල් වල ඇත්ත ඇටි තේරෙන්න පටන් ගන්න. නිකන් හිත වික්ෂිප්ත වෙලා නම් අතීතේ අනාගතේ දුවනවා නම් තොරතෝංචියක් නැතුව ඇතුලේ කතාවක් තියෙනවා නම් ඒ බඳු වික්ෂිප්ත වෙච්ච මනසකට බැහැ මේ දේවල් වල ඇත්ත ඇටි තේරුම් ගන්න. හිත සමාධිමත් වෙලා නම් සමාහිත වෙලා නම් හිත බොහොම තැම්පත් වෙලා සාමකාමීව තියෙනවා නම් එතකොට ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කරන්න පුළුවන් මේ මතුවෙන අරමුණු නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණයෙන් තමයි ප්‍රඥාවක් වැඩෙන්නේ.
සාදර බොජංග ගැන විස්තර කරපු වෙලාවේ මේ මතුවෙන අරමුණ ගැන මට කිව්වේ ස්වාමීන් වහන්සේ ආනාපාන අරමුණ ගැනමද?
නෑ 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 ඕනම අරමුණක් ඕනම අරමුණක්. ඒක පොදුයි. ඒක කායානුපස්සනාවට වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඔක්කොටම පොදුයි. ඒ අපි නිරීක්ෂණයට බඳුන් කරන්නේ මොන අරමුණද? ඒ අරමුණේ හිත එකඟ වෙලා. ඒ අරමුණ ගැන විමසනවා. ඒ අරමුණේ හොඳට වීරයවන්තව ඒ කටයුත්ත කරනවා. ඊට පස්සේ ඒ කටයුත්ත සිද්ධ වෙනකොට ඔන්න ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙලා. ඒ වැඩේ සැහැල්ලුවෙන් කරනවා. එතන හිත ඒකාග්‍ර වෙලා සමාධිමත් වෙලා. වැඩේ හොඳට සිද්ධ වෙනවා නම් අලුතෙන් අපිට අත දාන්න දෙයක් නැහැ බලාගෙන ඉන්නවා. වෙන දෙයකට ඉඩ දෙනවා. ඒ නිසා මේක සියලුම කායानुපස්සනාව හරහාම බොජංග වැඩෙනවා. වේදනානුපස්සනාව හරහා ධම්මානුපස්සනාව හරහා චිත්තානුපස්සනාව හරහා මේ ඔක්කොම හරහා බොජංග වැඩෙන හැටි ඔය කාය මේ ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරලා දෙනවා.
සාන්දර්ක ප්‍රශ්නේ වෙන්නේ අර අපිට හිතනවා හිත පිට දුවනවා කියලා. එතකොට අර ඒ සමාධිය කැඩුනා අනේ වගේ එවගේ ෆ්‍රස්ට්‍රේෂන් එකක් එනවා එහෙම නැතුව එහෙම අරුමනෝ අරගෙන විපස්සනා කරන්න කියලා ගාන්තිය
අදාළ. ඔව් විපස්සනාවට එහෙම එක જાතියක අරමුණක් කියලා නැහැ. පැමිණෙන අරමුණ විපස්සනා කරන්න පුළුවන්. අර ඒකට උවමනා කරන ශක්තිය ඒ ඒකාග්‍රතාවය තමයි සමාධියෙන් හැදිලා තියෙන්නේ. ඒ ඒකාග්‍රතාවය හැදිලා නම් අපිට ඊට පස්සේ තින් වර්ග කරන්න අවශ්‍ය නැහැ අහවල් අරමුණු කොටාසේ විතරක් විපස්සනා කළ යුතුයි කියලා. මුලදී තින් අනිවාර්යයෙන්ම තින් කායાનුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන්. මොකද ඒතන තමයි අපිට පුහුණු වෙන්න පහසු තැන. ඒ පුහුණුව ලැබුවට පස්සේ අපිට ඉතින් වේදනානුපස්සනාවට යන්න පුළුවන්, චිත්තානුපස්සනාවට යන්න පුළුවන්. ඒකත් ඉතින් අපි යනවා නෙමෙයි, ඒක යැවෙනවා. ඒ වමනා කරන හැකියාව වැඩිගෙන එනකොට හිත විසින්ම નિરાයාසයෙන් ඊළඟ මට්ටමකට පැමිණෙනවා. ඒ කියන්නේ අපි හිතමු ටැප් එකක් යනට කලයක් අල්ලගෙන ඉන්නකොට කලේ උතුරනවා කියන එක අපි කරන එකක් නෙමෙයි. කලයට වතුර වැක්කිරලා වැක්කිරලා ඒකේ ධාරිතාවය ඉක්මවා යනකොට වතුර උතුරන එක ස්වාභාවික සිද්ධ වෙනවා. ඒ වගේ තමයි අපි කායනුපස්සනාවෙන් හොඳට ඔය දේ නිරීක්ෂණය කරමින් පැමිණෙන අරමුණු නිරීක්ෂණය කරමින් වාසය කරනකොට ඒකෙන් ලැබෙන ඒ අභ්‍යාසය නැත්නම් ඒකෙන් ලැබෙන ඒ පුහුණුව ඊට පස්සේ වේදනානුපස්සනාවකට පෙළඹීම සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙනවා. අපි තුන් ඒකත් හොඳට වඩමින් ඉන්නකොට ඔන්න හිත දිහා බැලෙනවා. ආයි අමුතුවෙන් බලනවා කියලා නෙමෙයි. අපි දැන් ඔන්න ඊළඟට වේදනානුපස්සනාව බලන්න යනවා. ඊට පස්සේ ඔන්න මම දැන් චිත්තානුපස්සනාව වඩනවා කියලා එහෙම මේ අපි නිකන් අර ඉස්කෝලේ පන්තියෙන් පන්තියට යනවා වගේ මේ අවුරුද්දකට අවුරුද්දක් කායනුපස්සනාව කළා, ඊළඟ අවුරුද්ද වේදනානුපස්සනාව කළා, ඊළඟ අවුරුද්ද චිත්තානුපස්සනාව කළා. එහෙම කතාවක් මෙතන නැහැ. මෙතන මනසේ අපි යෙදිච්ච ප්‍රමාණයට අනුව, මනසේ දියුණු වෙච්ච ප්‍රඥාවට අනුව ක්‍රමානුකූලව නිකන් ගහක් ක්‍රමානුකූලව වැඩෙනවා වගේ ඒ හේතු සම්පත් එක සකස් වෙලා එනකොට ඊළඟ මට්ටමට ස්වාභාවිකවපත් වෙනවා.
හොඳයි.
තේරුවන් සන්නේ. හොඳයි. එහෙමනම් අද අපිට මේ භවනාවකට යන්න වෙලාවක් මදි. එහෙමනම් මම හිතනවා වෙන ප්‍රශ්නත් ඉදිරිපත් වෙලා නැහැ කියලා. අද අපි එතකොට පැයකුත් විනාඩි 45ක් වගේ කාලයක් ධර්ම දේශනාවක සහ ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තියෙනවා. ඔව්.
කියන්න. මම කලහවස්නේ ඉගෙන ගන්න ළමෙක්. මේ ස්වාමීන් වහන්සේ මේ මට පරිපශ්‍රයක් දෙනවා. මම මේ භාවනා කරන්න මේ කාගෙන්වත්, ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේ කවුරුත් ගුරුවරයෙක් කියලා මට තිබුණ නැහැ. මම භාවනා කරන්න පටන් අරගෙන, ඒ කියන්නේ ආනාපානසතිය භාවනා කරන්න පටන් අරගත්තේ ටික වෙලාවක් යද්දී අර මේ අනිත්‍ය බව මෙනෙහි කරද්දී මම මගේ කියන දේ මේ ස්ථිර නෑ කියන දේ මට තේරුණා. අත මේ ඊට පස්සේ මට මේ මාව, ඒ කියන්නේ මාව මට මේ දකින්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඊට පස්සේ මගේ ශරීරය ටිකෙන් ටික අනිත්‍ය බව මතක් කරගෙන යද්දී මගේ මේ හිත, ඒ කියන්නේ මම මගේ නෙවෙයි කියන එක තමයි ගොඩක්ම දැනන්නේ. ඊට පස්සේ මේ හිත ටිකක් නිදහස් වෙලා ටිකක් කලාවක් යද්දී ඒ බෝධිය තලින් මේ මගේ හිත නිකන් උඩට ගමන් කරනවා වගේ දෙයක් තේරුණා. ගොඩක් දුර ගමන් කරාට පස්සේ ඒ හිත යම් කිසි, ඒ කියන්නේ මං හැමතිස්සම අර මේ කාමයට මේ කියන්නේ දැන් කාමය අදාළ දෙයක් ආවොතින් ඒ දෙයට බහල් නොවෙන්න උත්සාහ කළා. බුදුරජාණන් අන්තිමේදී මේ බුදුරජාණන් හස්සේ අර මේ අත්තක් වගේ දෙයක් මට පේරුණා. නමුත් මේ කියන්නේ එතන තමයි මේ මට ඒක පැහැදිලි කරගන්න ඕනේ. මම කොහොම හරි ඇත්තට ගමන් කළා. මොකද්ද මේ සිද්ධනේ කියලා දැනගන්න ඕනේ හොඳටනේ.
ඔව්. ඒ කියන්නේ දැන් අපේ හිත සියුම් වෙනකොට විවිධ සංඥා මතුවෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේම පේන්නත් පුළුවන්, බුදුරජාන් වහන්සේගේ අතක් පේන්න පුළුවන්, මූණ පේන්න පුළුවන්, රුවන්වැලිසෑය පේන්න පුළුවන්, මරිච්ච කවුරු හරි පේන්න පුළුවන්. මේවා ඔක්කොම සංඥා පමණයි. ඔතන අපි රැවටෙන තැනක්. ඒ කියන්නේ අපි හිතුවොත් මේවා පහළ වුණේ මට මොකක් හරි මාර්ගඵලයක් ලැබිලාය, මොකක් හරි විශේෂ ඥානයක් ලැබිලාය කියලා, ඒක වැරදීමක්. එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපේ හිත සියුම් වෙනවා. අපේ හිත සියුම් වුණාට පස්සේ එයාට ලැග ගන්න තැනක් නැති වෙනවා. එයාට පිහිටන්න තැනක් නැති වෙනවා. පිහිටන්න තැනක් නැති වෙන්න, ඒ කියන්නේ එයාට පිහිටන්න අමාරු වෙන්න, තැනක් හොයාගන්න බැරි වෙන්න, අපේ හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන යම්කිසි සංඥාවක් එයා ඉස්සරහට ගන්නවා. හිතන්න මම හරීම කැමති දෙයක් තියෙනවා, නැත්නම් මම හරීම ශ්‍රද්ධාවන්තයි. එතකොට ඉතින් මම බුදුරජාණන් වහන්සේට කොහොමත් කැමති. නැත්තම් මම නිතරම ඔන්න පන්සලට යනවා. එතකොට මම වෙහෙර වහන්සේට, බෝධීන් වහන්සේට හරි කැමති. ඉතින් ඕක මගේ හිතේ හොඳට ඇඳිලා තියෙනවා. ඉතින් අර හිතට නැත්තම් විඥාණයට හොඳට බැස ගන්න තැනක් නැති වුනහම අර හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන අර සංඥාවක් මතු කරලා දෙනවා. ඒ මතු කරලා දීපු සංඥාව අපි අල්ල ගන්නවා. ඒක හරිම ලස්සනයි, ඒක හරිම හොඳයි, මේක තමයි නිවැරදි කියලා අපි ඒක අල්ල ගන්නවා. ඉතින් එතකොට ආයෙත් අර අපි භාවනාව හරහා විඥාණයට බැස ගන්න තැනක් නැති වෙගෙන ගියාට දැන් මේ මතුවෙච්ච සංඥාව හරහා අපි ඔන්න එයාට නැවතත් අලුතෙන් වාසස්ථානය සකස් කරලා දෙනවා. ඉතින් ඒ නිසා අපි රැවටිලා තියෙන්නේ. එතකොට අපි කරන්න තියෙන්නේ මේ මතු වුණා, මේ මතු වෙච්ච එක හුදු සංඥාවක් පමණයි. මේක ඇවිල්ලා චිත්ත රූපයක් පමණයි. හිතේ පහළ වෙච්ච යම්කිසි චිත්ත රූපයක් පමණයි කියලා තේරුම් අරගෙන ඒකට ඇලෙන්නේ නැතුව ඒක අත්හැරලා දාන්න. දැන් හිත දැන් ඔය වැඩිලා තියෙන එක හොඳයි. ඒකෙත් අර අනිත්‍යයි අනිත්‍යයි කියලා වැටහුණා කියන එක චුට්ටක් බලන්න හොඳට. මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනවද? එහෙම නැත්නම් අනිත්‍ය ස්වභාවය අපේ මේ නිරීක්ෂණය හරහා අපිට පෙනෙනවද? මේ දෙකක්. දැන් අපිට පුළුවන් අපි තුම ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙනම අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි කියලා කියවන්න පුළුවන්. ඒක නිවැරදි විපස්සනාවක් නෙමෙයි. මේ අරමුණු වල හැසිරීම නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරා. කාලාන්තරයක් තිස්සේ මේ අරමුණු හැසිරෙන ආකාරය, ඒගොල්ල හට ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, නැති වෙලා යන ආකාරය, ෂය වෙලා යන ආකාරය නැවත නැවත නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න මෙන්න මේ නිරීක්ෂණය හරහා තමයි නිවැරදි අනිත්‍ය ස්වභාවයක් වැටහෙන්නේ. නිවැරදි දුක්ඛ ස්වභාවයක් වැටහෙන්නේ. නිවැරදි අනාත්ම ලක්ෂණයක් අපිට වැටහෙන්නේ. ඒක අපි බලෙන් ආරෝපණය කරන දෙයක් නෙමෙයි. අපි නිකම් බලෙන් හිතට කාවද්දන දෙයක් නෙමෙයි අනිත්‍යයි 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 කියලා. අපි මේ අස්පනා පිට තියෙන අරමුණු නැවත නැවත හොඳින් නිරීක්ෂණය කරද්දී ඒගොල්ලන්ගේ ඒ හැසිරීම හරහා අපි තුල ඇතුළත අවදි වෙන අවබෝධයක් තමයි අනිත්‍යයි කියලා කියන්නේ. අපි තුල ඇතුළත ඇති වෙන අවබෝධයක් තමයි මේවා දුකයි කියලා කියන්නේ. අපි තුල ඇතුළත අවබෝධ ඇති වෙන අවබෝධයක් තමයි මේවා අපේ පාලනයෙන් තොරයි කියලා කියන්නේ, අනාත්මයි කියලා කියන්නේ. ඒ නිසා ඒක චුට්ටක් විමසලා බලන්න තමන් එතන කරා හරිද කියලා. ඒ වගේම අර හිතට පහළ වෙන පේන දේවල් ඒවා ඔස්සේ යන්නේ නැතුව, ඒවට වටිනකම් දෙන්නේ නැතුව ආයෙත් නැවතත් තමන්ගේ කයට නැත්නම් ආනාපානයට පැමිණෙන්න.
තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. එහෙමනම් අපි දෙවියන්ට, ඥාතීන්ට, සිරි ලෝකවාසීන්ට පින් දීලා අපි පුණ්‍ය අනුමෝදනාවකින් අපේ ධර්මදේශනාව, ධර්ම සාකච්ඡාව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුණ්‍ය සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුණ්‍ය සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුණ්‍ය සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සෙන් තුන් වන්දි තුන් වරං චාරිපුත්තාදි තේරානං ආගන්තම් පටිපාටියක් ශ්‍රී සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි එහෙමනම් ආශිර්වාද ගාථා දේශනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.